देखे नाटवतीवान सर नाय अभी तथागत अंगवान से तथागत अंगवान से निशा भीवना धर्मरत्न एटात ऐ तुम धर्मरत्न निशा भीवना आर्य पुद्गल महासंग्रात्र नमस्कार कर नमस्कार अंदे अभी अद भावना तोरगत्ते आनेंज सप्पाय सूत्र माविसी मिसे असन लदी एक्कलक्की भागतुं वहां से कुरुरट कम्मस्स दम्म नम्मु කුරුරට වැස්සන්ගේ නියංගමක් වේද එහි වැඩවසන සේක එකල්ලි වනායි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහණී කියා කතා කළ සේක පින්වතුන් වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නු භාගතුන් වහන්සේ මෙසේ වදාළේ මහණනි කාමයෝ අනිත්‍ය හිස්සය විනාශවන්නාහුය විනාශවන ස්වභාවයේ ඇත්තාහුය මාණි මේ මායාවකින් කරන ලද්දක් වැනි අඥානයන් විසින් මගේයි මගේයි කියන ලබන්නා වූ මෙලවැත්තා වූ යම් මනුස්සකාම ගුණයෝ වෙද්ද පරලොවැත්තා වූ යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද මෙලවැත්තා වූ යම් මනුස්සකාම සංඥා වූ වෙද්ද පරලොවැත්තා වූ යම් දිව්‍යකාම සංඥා වූ වෙද්ද මේ දෙකොටස මායාට යටත් වේ මේ මායාගේ ස්ථානෙ වේ මායා දමන කෑම වේ මායාගේ කොටු වේ මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද ව්‍යාපාදයේද අන්‍යයන්ට වැඩියෙන් කිරීමේයි කියලාද සාරාම්භයේද යන අකුසලියෝ පවතීද. ඒ අකුසලියෝ මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හට ගන්න. ඉතින් මේකේ පාලි භාෂාවෙන් පෙන්නන අනිච්චාභික්කවේ කාම. තුච්ඡා. මුසා මෝස ධම්ම. මයා කතමේ තම් භික්කවේ බාලලාපනා කියලා. මේ කාමයේ කියන එක අනිත්‍යයි. ඒකේ සමුදයක් තියෙනවා, අස්තංගමයක් තියෙනවා. ඒ වගේ මේක තුච්චයි, හිස් දෙයක්. ඒ වගේම මුස අමෝස ධම්ම. ඉතින් අපි ඉගෙන ගත්තා යන් සච්ඡං අමෝස ධම්මං නිබ්බාණං කියලා නේද? මේක මුස අමෝස ධම්ම. මයා කතමේත මායාවකින් කරන ලද්දක් වැනිම. බාල ලාපන. බාලයාගේ වචනයකින් සිදුවුවක් වැනිය. මතකද අපි ඔක පැහැදිලි කරනවා අර මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අර යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නකොට තව යාළුවෙක් ඇවිල්ලා ඔය කාන්තාවගේ ශරීර කොට්ටාසයක් වර්ණනා කළා කියලා. ඉතින් බාලයා විසින් අපි ඔය හරියට ඒ කාමයන් කියන ඒවට ඇදලා දානවා. එතකොට මේක බාලයාගේ වචනයකින් සිද්ධ වුණා වැනි දෙයක් කියලා. එතකොට මේ වගේම ඉතින් මේක මායාවකින් කරන ලද්දක් වැනි කියලා. දැන් මේකේ පෙන්නනවා මේ ඒ පුද්ගලයෙක් කල්පනා කරනවා මේ දිට්ඨ ධම්මික කාම මේ දැන් තියෙන ඒවයි සම්ප්‍රායික කාම පස්සේ තියෙන ඒවයි දිට්ඨ ධම්මික කාම කාම සංඥා මේ දෙකම ඒ මායයට යටත් වෙනවා මාර දෙයියන් කියලා කියනවා මාරස්ස විසයෝ එයාගේ ඩොමේන් එක මායාගේ ස්ථානය මාරස්ස නිවාපෝ මායා දමන කෑම බේට් එක වාගේ මාරස්ස ගෝචරෝ දැන් බලන්න යම්කිසි රූපයක් දිහා බලලා ඒ රූපය හරි මොකක් හරි එකක් හොඳයි කියලා අපි කියනවද අපේ ඇහැට පේනවද කනට ඇහෙනවද ඒක මායාවක් දන්නවා එයාගේ ඒ රේන්ජ් එකට ඒක ඇතුලේ තියෙන්නේ දැන් එතකොට ඕගොල්ලෝ කුකුල් කොටින් පණින්න හදනකොට මායාව දෙනවා අයියේ කෑම ඔයා මෙන්න මේකට කැමතිනේ එතකොට අපි ආපහු අරකටම කුකුල් කොටුටම වැටෙනවා අපි ඔක්කොමලා ඉන්නේ කුකුල් කොටුයි මායාවගේ එතකොට මෙයා බුද්ධගලයා කල්පනා කරනවා මේකෙන් ඇති වෙන්නේ මොකද්ද මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කිනියව තමයි ඇති වෙන්නේ. එතකොට මේ මහණෙනි එහිලා ආර ශ්‍රාවකතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. මේ දිට්ඨ ධම්මික කාමියොත් යම් සම්පරායක කාමියොත් දිට්ඨ ධම්මික කාම සංඥා කෙනෙකුත් සම්පරායක කාම සංඥා. කාම සංඥා කියලා කියන්නේ මේ සංස්කාර නිසා විඥානීය පැවැත්මට ඇති කැමැත්ත. මේ තෙල කාම කාම සංඥා යන දෙකම මරුට තැන් වෙනවා. මරුට විශේෂ වෙනවා. මරුගේ නාපේ මායයට ගෝචර වෙනවා මේ කාම ගුණය විසේ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන ලාමක අකුසල ධර්මිය පවත්නා මේ තුන් කෙලසු මේ ශාසනයේ හික්මෙන ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස පවති මම කාම ගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඊතායේකේ මම ඉපොළු මහත්ගත සිතින් කාමගුණ ලෝකයේ මැඩපවත්තා ධ්‍යාන අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නා වූ මාගේ යම් සිතේ හට ගන්නා වූ පවිටු අකුසල් වූ අභිත්‍යා ව්‍යාපාද සාරම්භ වූ වෙද්ද ඔහු නො අන්නාහු. ඔවුන්ගේ දුරුකිරීම මාගේ සිත කාමාවචරණෝ අප්‍රමාණෝ මොනවට වඩන ලද්දා වූ සිතක් වේ. මේක පෙන්වන අප්‍රමාණං සුභාවිතා කියලා. මෙසේ පිළිපන්නා වූ බහුලකට වාසය කරන්න ඕගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් හෝ ධ්‍යානට හේතු සමාධිය හෝ පාදේ. මනා පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදෙන්න. ශරීරයගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණයකින්. ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයන් වේද. ඒ කුසල චතුත්ථ ධ්‍යානයට සමාන වූවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළමුවන කෙලසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. එතකොට මේක තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. පළවෙනිම අපි අගණිත බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලාට පෘථග්ජනතාවය පළ කරනවා මේ ධර්මය අපිට ලබා දුන්නාට. අපි එහෙමනම් මේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත්, එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නවා මෙතන මේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නවා අනිච්චාභික්කවේ කාමා කියලා. එතකොට මේ කාමය කියන එක මොකද්ද? කාමය කියලා එක අර්ථ දක්වන්නේ සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ. සංකල්පයේ තියෙන රාගය තමයි පුරුෂයාගේ කාමය කියලා කියන්නේ. දැන් බලන්න මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තියෙනවා මේ සංකප්පය කියන එක නේද? එතකොට මේ සංකප්පය හැදෙන්නේ නැ සුබයි ඒ සුඛයි අත්තා කියලා අරගෙන තමයි මේ ප්ලෑන් එක ගහන්නේ. එහෙමනම් මේ සංකප්පය කියන එකේ සමුදයක් තියෙනවා. එතකොට සමුදයක් තියෙනවා නම් අස්තංගමයක් තියෙනවා. එතකොට ඒක තමයි මේ පෙන්නන්නේ. එහෙමනම් සමුදය අස්තංගමේ තිනවා කියලා කියන්නේ එහෙනම් අනිත්‍යයි කියන එක තියෙනවා. දැන් ඊළඟට අපිට පේනවා මේ අපි 2B කියන ඩයග්‍රෑම් එකට ගියොත් ඊළඟ ස්ලයිඩ් එක මේකේ තමයි අපි මේ පෙන්නා දෙන්නේ ඔය හැම රවුමකම තියෙන ස්ටෙප්ස් 7ක්. එතකොට මේ ස්ටෙප්ස් 7 කියන එක අපි මේකේ පෙන්නා දෙන්නේ. එතකොට මේකේ පළවෙනිම ඕගලන්ට පේනවා මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් ඉදන් සච්චේට යමක් ඇදෙනවා. සුබයි කියලා ඇදෙනවා. දැන් ඕගොල්ලෝ මිනිසෙක් දකින්න දෙතිස් කුණු පෙය කියලා භාවනා කරනවා. පාරේ යනකොට එකපාරට මිනිසෙක් දැකලා මෙයා හරි ලස්සනයි කියලා එකපාරට එනවා. අර මිනිසයාගෙන් අපිට මේ හුලම් පොදක්වත් ඇදුනේ නැහැ. නමුත් අපි එකපාරටම අන්න සුබයි කියලා. කොහෙන්ද ඒක එන්නේ? මෙන්න මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් ඉදන් සත්‍යයට ඇදෙනවා සුබයි කියලා. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඒ සුබයි කියලා ගත්තට පස්සේ අන්න තමන්ට නිත්‍යයි කියන එක එනවා. ඉතින් අපි ඕක පැහැදිලි කරනවා අර කොහේ හරි ගොල්ලෝ ගෙදරකට ගියාම කවුරු හරි කට්ලට් මිගානක් ගෙනත් තියෙනවා. තිබ්බ ගමන් ඕගලන්ට එකපාරටම ලයිට් එකපත් වුණා වගේ ආ කට්ලට් කියලා එක ආවා. දැන් හිතන්නකො බලන්න ඊළඟ මොහොතේ තව එක්කෙනෙක් ආව මුළු කට්ලට් මිගානම අරගෙන යන්න ගියා. දැන් ඉතින් Tamanta සුඛයක් නැහනේ. එතකොට කට්ලට් එක තිබුණා නම් අන්න Tamanta තේරෙනවා මේ කට්ලට් තියනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙනවා නම් අන්න සුඛයි. එහෙනම් ඒ කියන්නේ සුඛය ඇති වෙන්නේ සුබයි කියන එකට නිත්‍යභාවය එකතු කිරීම. පුන පුනා ස්පර්ශ කරන්න පුළුවන් කියන එක. ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක. එතකොට ඒක ඇති වුණාට පස්සේ ඒ පේනවද මේ සුබේට නිත්‍යයි කියලා එකතු වුණා මෙන්න ඇඟිල්ල දික් කරලා පෙන්නනවා මේ කාමරාග අනුසී රේඛාව මෙතන ලකුණු කරලා තියෙනවා. ඒ රේඛාව දික් කළාම එන්නේ තමන්ට සුඛයි කියන එක. අන්න සංඥාවට ඇඟිල්ල දික් කළා කියනවා දැන් සුඛයි කියලා. ඒක තමයි එතන තුන්වෙනි ස්ටෙප් එකට එන්නේ. ඉතින් මෙතන මේ කාමරාග අනුසී මෙතන මේ මෝහගති ඉඳන් මේ සංස්කාර වලට පරිදේ වෙන සංස්කාර තියෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා මෙතන මේ රේඛාවක් තියෙනවා මේ කොළපාට රේඛාව. ඉතින් ඒකේ අර සුබයි කියලා මේ පැත්තට ආගෙන තේ ත්‍රිපීසිය වගේ තියෙන මේ ඒරියා එක තමයි කාමරාග අනුසේ ඒරියා එක කියලා කියන්නේ. එතකොට මේ කාමරාග අනුසයෙන් තමයි මෙතන මේ සංඥාව සුඛයි කියලා කියන්නේ. ඉතින් සුඛයි කියලා ගුවාම ඉතින් මේ වේදනාවන් සුඛ වශයෙන් එහෙනම් පරාමාසගත වෙනවා. ආන්න ඒක තමයි හතරවෙනි ස්ටෙප් එක වෙන්නේ. එතකොට සුබයි කියන්නේ එක, නිත්‍යයි කියලා ගන්න දෙක, සුභයට නිත්‍ය එක්කව කළා සුඛයි කියන එක තුන්වෙනි ස්ටෙප් එක, සුඛේ පරාමාසයේ ඇතුළට යනවා කියන එක තමයි හතරවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ පරාමාසයට ආවට පස්සේ එතනින් අපි දැන් අත්තා කියලා ගන්නවා. අර අඹ ගෙඩිය කාලා එහෙම නැත්නම් අර සර්ෆ් බෝඩ් එකේ උඩ ඉන්නකොට මේ මම ඉන්නවා කියලා ගත්තා. ඒ වගේ මේකේ අර සුඛය කියන එක තමයි අත්තා වෙන්නේ. එහෙමනම් අත්තා කියන එක එනවා මේ පරාමාස කාය ග්‍රන්ථින් ද බය අගති දක්වා රේඛාවට අත්තා කියලා එනවා. ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක. ඉතින් දැන් අත්තා කියලා ගත්තනම් එහෙනම් ඕගොල්ලන්ට එනවා මේ දිට්ටි අනුසය. දිට්ටි අනුසය කියන එක ලකුණු වෙනවා මේ බය අගති ඉඳන් මේ වේදනාව දක්වා තියෙන රේඛාව. ඒක තමයි දිට්ටි අනුසය රේඛාව. ඉතින් ඕක තමයි මේ 6 වෙනි ස්ටෙප් එක. එතකොට අර සුඛය කියන එක පරාමාස වෙලා ගත වෙලා තමයි අත්තා වුනේ. ඒකෙන් තමයි දැන් ඉතින් සුඛයි කියලා. දැන් ඉතින් ඇඟිල්ල දික් කළ රූපයට පෙන්නනවා මේක සුඛයි කියන අර්ථයකට එනවා. ඉතින් රූපේ සුඛයි කියලා ගත්තනම් ඉතින් ඊට පස්සේ ඉතින් ඒකට නන්දියක් කියන එක ඇති වෙනවා. මැරලා ඉපදෙන්නත් කැමති වෙනවා. ඉතින් එතනදි 7 වෙනි ස්ටෙප් එක තමයි ඉතින් ওই නන්දිය කියන එක ඇති වෙන එක. එතකොට ඊළඟට අපි එහෙමනම් මේකේ ස්ටෙප්ස් 7 ඉගෙන ගත්තා. ඔය හැම රවකම ඔය තියෙනවා. ඊළඟට අපි තුන්වෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නා දෙනවා අර අභිජ්ජා ඒ වගේම ව්‍යාපාද මෙතන තියෙනවා සාරම්භ. ඒකනේ ඇති වෙනවා කිව්වේ නේද? මේ කාම සංඥාවලින් අභිජ්ජාවයි ව්‍යාපාදේ සාරම්භය. සාරම්භය ලකුණු කරලා තියෙනවා මේ 1.3 මොහේ මේ අර තයෝ ධම්ම සූත්‍රයේ සඳහා හදපු ඩයග්‍රෑම් එක. ඒකේ ඕගලන්ට පේනවා මෙතන සාරම්භය කියන එක ලකුණු කරලා තියෙනවා. දුස්සීල භාවයට යන්නා වූ රේඛාවත් එක්ක කැපෙන තැන. එතකොට ඒ වගේම මේකේ ඕගලන්ට පේනවා තව රතු පාට රේඛා දෙකක් තියෙනවා. පේනවද මෙතන? එකක් තීන මිද්දේ ඉඳන් කෙලින්ම මේ සම්ප්‍රප්පලාපයට යන්නා වූ රේඛාවක් තියෙනවා. තවත් රේඛාවක් තියෙනවා මේ සංඥාවේ ඉඳන් මේ පැත්තේ පලාසිය දක්වා යන රේඛාව. ඒ රේඛා දෙක මෙතන කැපෙනවා මේ කුක්කුච්චි ආසේ. ඉතින් මෙතන ඒ තැන තමයි ওই අහංකාරයේ මමංකාරයේ එකතු වෙලා ඉන්න තැන. දැන් අපි මේ අහංකාරය කියන එක පෙන්වන්න පුළුවන්. ඒක වෙන් කළා වළවහොත් මෙතන මේ තීන මිද්දී ඉඳන් මේ 1.3 මොහයට යන අවිද්‍යා ආශ්‍රවෙනේ. අන්න එතන අර දොර පොල්ලත් එක්ක කැපෙන තැන තමයි මමංකාරය කියන එක එන්නේ. ඊට පස්සේ ආපහු අපිට පේනවා මෙතන අර පුටුවේ ඇඳ තියෙනවානේ. අවිද්‍යාව ඉඳන් එන ඇඳ ආපහු පේනවා මෙන්න මේ තිත්‍රේකාවක් තියෙනවා. තීන මිද්දේ ඉඳන් අර මෝහය දක්වා යන්නා වේක. අන්න ඒ දෙක කැපෙන තැන හරියට මෙනෝ අහංකාරය කියන. එතකොට අහංකාරය මමංකාරය වෙන් වෙලා ඉන්න තැන තියෙනවා. අහංකාරය මමංකාරය දෙකට එක්කහුව වෙලා ඉන්නා වූ තැන කියන එක තියෙනවා. එතකොට මේක එක්කහුව වෙලා ඉන්නේ මොකද? පලාසේ මගින් සාමාන්‍යයෙන් ඕන එකක් වෙන් කරන්නයි හදන්නේ. මෙයට වෙන් කරගන්න බෑ. වෙන් කරගන්න බැරි හේතුව තමයි ඔයගලන්ට පේනවා මේ පැත්තේ තියෙන තීන බිද්ද. මේ රේඛාවේ අනිත් පැත්තේ තියෙන සම්ප්‍රප්පලාපය. එතකොට ওই සම්ප්‍රප්පලාපයේ මගින් නිත්‍යභාවයක් කියන එක ඇති වෙලා තියෙනවා. දැන් බලන්න අපි තීන මිද්දේ ඉඳන් අපි අහනුයි මවුනේ එක්කහ වෙලා ඉන්න තැනට එමු. එතෙන්ට එනකොට අපිට පේනවා දැන් අපි තීන මිද්ද නොවිච්ච අවස්ථාවක් තියෙනවා. ඕන වෙලාවක අපි රෝගී. මොකද වට අටක් කරකෙවයන් පස්සේ අපි රෝගී ස්වභාවයට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් වට අට කරකවල බොහොම කල්නේ. ඒක නිසා අපි හැමෝම රෝගී. තීන මිද්ද නොවිච්ච අවස්ථාවක් නැහැ. එතකොට එහෙමනම් තීන මිද්දේ ඉඳන් අපි මේ පැත්තට එනකොට දැන් තීන මිද්ද කියන්නේ ලෙඩ වෙලානේ. දැන් කියනවා ලෙඩ වෙලා මම කියනවා. ඊට පස්සේ දැන් මෙතන ඉඳන් අනිත් පැත්තට ගියහම මේ සම්ප්‍රප්පලාපේ මං කිව්වා නිත්‍යභාවයක් එහෙම තියෙනවා කියලා. දැන් ඕගොල්ලන්ගෙන් කවුරු හරි අහනවා අද මොකද වැඩට ගියේ නැද්ද කියලා. එදාට කියනවා නෑ අද මං ලෙඩ වෙලා අද මං ගියේ නෑ කියලා. අර හැමදාම ලෙඩයි කියන කතාව අමතකයි. මෙයා හිතන්නේ මේ අද හම්බේ ලෙඩ වෙලා මම නිත්‍යයි, මං සාමාන්‍යයෙන් හොඳට ඉන්න පුද්ගලයා, මම නිත්‍යයි, මේ අද අහම්බේ ලෙඩ වෙලා කියලා. එහෙනම් මෙතෙන්දි පෙන්නනවා එහෙනම් මේ අහම් කිව්වහම මම ලෙඩ වෙලා. දැන් මේ මං පැත්තේ ඉඳන් එනකොට එනවා තීන විද්දේ පැත්තේ ඉඳන් ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඉතින් ওই දෙක අතර වෙනසක් නැහැ නේ. වෙනසක් හොයාගන්න බැරි නිසා මේ පලාසයට වෙන් කරන්න බෑ. ඒක නිසා තමයි මේ දෙන්න එකට එක්කා වෙලා ඉන්නවා කියන එක තියෙන්නේ. එතකොට අපි එහෙනම් ඉගෙන ගත්ත මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භය කියන එකත් අර අහනුයි මමුණ එක්කා වෙලා ඉන්නවා කියන එක. ඉතින් අපි ඕක ගත්තේ ওই පස්සේ ස්ලයිඩ් එකක අපි ඕක භාවිතා කරන ওই අහංකාරය මමංකාරය එක්කා වෙලා ඉන්න කතාව. දැන් ඕගලන්ට පේනවා මෙතන තියෙනවා මේ පිරමිඩ් එකක් වාගේ. ඉතින් මේක තමයි මාරයාගේ කුකුල් කොටුව. ඉතින් ඕක ඇතුලේ තමයි අපි ඉන්නේ. දැන් මේ පළවෙනි පැරග්‍රාෆ් එකෙන් කිව්වේ මොකද්ද? මම මේක ඇතුළට වෙලා ඉන්නේ නැහැ. මම මේ එළියට පයින් හදනකොට මාර්යා මේ මොනවා හරි කෑමක් දෙනවා. මේක කාලා මම මෙතන අස්සේ ඉන්නවා. මං කොහොම හරි මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා. මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියන ඒවා භාවිතා කළා. ඒ බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කළා අපි දන්නවනේ ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය, පංච බල, පංච ඉන්ද්‍රියන් ආදී වශයෙන් තියෙනවා නේද? එතකොට සත්තබොජ්ජංගේ ඒව භාවිතා කරලා කොහොම හරි මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානය. අන්නේ අදිෂ්ඨානයෙන් තමයි මෙයා හතරවෙනි ධානයට යන්නේ. ඊළඟට අපි එහෙනම් බලමු දෙවෙනිට පෙන්වන එක. යලිදි මහණෙනි, ආර ශ්‍රාවකතුමී මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාම කෙනෙකුත්, යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද? යම් දිට්ඨ ධම්මක කාම සංඥා, යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවතිනා වූ රූපයයි කිය. මේ මෙසේම පිළිවෙලත බහුල කොට වාසය කරන ඔහුගේ සිත මේ අරියත්වාදී කාරණේ පහදිනු. සම්පසාදයේ ඇතිකල්ලි මේ භවයෙන් විදුසුන් නොවනින් රහත් භවෝ පසක් කෙරෙනු. ආනේජ සමාපත්තියට ඔහු සමවදිනු. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනු. යම් කරුණකින් මේ මහානගේ උපදින්ට නිසි විපාක විඥානයේ වී නම් ඒ කුසල ආනේජ ස්වභාවයට පැමිණියවන්නේ. මහන්නේ මේ දෙවිනි ආනේජ සප්පාය ප්‍රතිපදාවයි කියලා මේකෙදි දේශනා කරනවා. එතකොට මේක මේ පෙන්වන්නේ මොකද්ද? ඔක පේනවා අර දෙවිනි සයිඩ් එකේ නම්. ඒක මේ දික්ටි අනුසය අපි කිව්වා මෙතන තියෙන්නේ දික්ටි අනුසය බයාගති ඉඳන් වේදනාව දක්වා. ඉතින් මේක දික් කරාම යන්නේ මේ රූපේට. එතකොට මෙයා කල්පනා කරනවා මේ රූපේ නොවන්නේ නම් කාමයයි කාම සංඥා කියන කතාවල් එකක්වත් නැtei කියලා. ඉතින් එහෙනම් එතන භාවනාව අපි දන්නවා නේද? ධාතු මනසිකාරය නේද? මේකෙද හැදිලා තියෙන්නේ ධාතු. එතකොට මල මුත්‍ර ආසූචි කියලා අරගෙන ඒක මගේ නෙමෙයි කියලා ඒත් තමන් භාවිතා කිරීමෙන් එයාට පුළුවන් වෙනවා ඔය ආකාස සංඥායතන කියන එකට ගමන් කරන්න. ඊළඟට ඊළඟ කාරණාවට පෙන්නනවා යලුදු මහණෙනි මේ ආර ශාගතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාමයොත් යම් සම්පරායික කාමයොත් ඇත්ත. යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද? යම් දිට්ඨ ධම්මික රූපයොත් සම්පරායික රූපයොත් ඇද්ද? දිට්ඨ ධම්මික රූප සංඥාවකුත් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද? මේ දෙකම අනිත්‍ය. යමක් අනිත්‍ය නම් ඒ අභිනන්දනා කරන්නට නොනිසෙවේ. අභිමානීන් කියන්නට නොනිසෙවේ. බැසගෙන සිටින්නට නොනිසෙවේ. මෙසේ පිළිපං ඒ කාමරූප ප්‍රතිබාණීම එම පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණුන්ගේ සිත අරියත් ආදී කාරණේ පහදිනවා. සම්පසාදයේ ඇතිකල්ලි මේ භවෙම විදුසුන් නොවනින් රහත් භවෝ පසක් කෙරෙනවා. එතකොට විඥානං චායතන සංඛ්‍යාත ආනීංජයට හෝ සමවදිනවා. කාමී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කරුණකින් ඒ මහණගේ උපතට නිසි විපාක විඥානය වේනා ඒ කුසල ආනේන්ජ ස්වභාවයට පැමිණියවන්නේ. මහන්නේ මේ තුන්වෙනි ආනේන්ජ සප්පාය ප්‍රතිපදාවයයි කියන ලැබෙන්නේ. එතකොට මෙතන කාරණා අටක් වෙන්නුණු. ඒ කියන්නේ කාමයේ කියන එක දැන් තියෙන එකයි පස්සේ එකයි. දිට්ඨ ධම්ම සම්පරායයි. කාම සංඥාවටත් ඒ විදිහටම දිට්ඨ ධම්මයි සම්පරායිකයි. රූපය රූප සංඥා. මේ දෙකත් දිට්ඨ ධම්මයි සම්පරායිකයි. එතකොට මේවා එකක්වත් අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ටිතර සමාධි භාවනා සූත්‍රය වගේ එක බලන්න. අන්න එහෙම කළාට පස්සේ එයා මේවා එකක්වත් අල්ලගෙන ඉන්නේ නැතුව එයා විඥානං චායතනෙ කියන එකට එයාගේ සමවැදීම කියන එක තියෙනවා. අර ආකාස සංඥායතනෙ ඉක්මවලා. ඊළඟට පෙන්නනවා මහණෙනි නැවතත් අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතුමී මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත්ද්ද, පරලෝ යම් කාමියොත්ද්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ද්ද, පරලෝ යම් කාම සංඥාවොත්ද්ද, මෙලෝ යම් රූපයොත්ද්ද, පරලෝ යම් රූපයොත්ද්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ද්ද, පරලෝ යම් රූප සංඥාවොත්ද්ද, යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත්ද්ද, යම් තැනක ඒ සියලු සංඥාව ඉතිරි නොවි නිරුද්ධ වෙද්ද, යම් මේ ආකින්චන්නායතන සමාධියක් වේද, ඒ ශාන්තය, ඒ ප්‍රණීතය, මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවි සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදෙයි. ශරීරයාගේ මිදීමේ මරණය මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානේ ආකින්චන්නායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබන්නේ. ඉතින් මේකේ බලන්න දැන් අපි මේ ටිකකට ඉස්සෙල්ලා බැලුවා මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියලා. අපි එක මොහොතකට හිතමු අපිට මේ අභිජ්ජාවයි ව්‍යාපාදයයි නැහැයි කියලා. සාරම්භයේ තියෙනවනම් මොකද වෙන්නේ? මෙතනින් මේ පල්ලෙහා කැරකෙනවා නේද? සාරම්භයේ තියෙනවනම් ඒක නිසා අරකට වඩා මේක හොඳයි කියලා හරි ඒ කම්පිටිෂන් එක නිසා කැරකෙනවා. ඉතින් ඒක දිට්ටි සල්ලියත් එක්ක. ඒක කැරකෙනකොට මේ පැත්තේ මෝහ සල්ලියත් එක්ක කැරකෙනවා. එතකොට ඉතින් ඕක නිසා ඉතින් උද්දච්ච ස්වභාවයක් එහෙම හට ගන්නවා. දැන් උතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හිතමු මිනිස්සෙක් ඉන්නවා. ඔය කඩයක් එහෙම දාගෙන බිස්නස් එකක් කරගෙන ඉන්නවා. එයා බොහොම සන්තෝෂයෙන් මේ රූපය ගැන සතුටු වෙලා ඉන්නවා. මට මේ හොඳට ලාභයක් හම්බ වෙනවා. මේක හොඳට කඩේ තියෙනවා. ජීවත් වෙලා ඉන්නවා කියලා. දැන් ටික කාලයක් යනකොට තව මුදලාලි කෙනෙක් ඇවිල්ලා ලොකු මුදලාලි කෙනෙක් ඊට වඩා ලොකු කඩයක් දානවා. මෙයාටත් වඩා වැඩි බඩු විකුණන්න. දැන් මිනිස්සු යන්නේ අරකට. ඉතින් දැන් මෙයාගේ දැන් අර ඉස්සෙල්ලා ගත්ත උදන් අනාගෙන ආපු රූපයත් එක්ක සතුටු වෙච්ච කතාව නැති වෙනවා. ඉතින් ඒ පාර එයා ගිහිල්ලා සමහර විට පන්සලට ගිහිල්ලා භාවනා කරනවා වෙන්න පුළුවන්. එතකොට දැන් මේ පුද්ගලයා දැන් ඉතින් දැන් ධානයක් ඇති වෙලා ප්‍රීතිය සාගතව ඒකෙන් සතුටු වෙලා ඉන්නවා. පළවෙනි ධාන. ඔතෙන්ට එනවා තව පුද්ගලයෙක්. එයා විලගෙන මොකද්ද ඔයා ওই විතක්ක વિચાર කර කර මේ පළවෙනි ධානී. මං එහෙම විතක්ක વિચારයක්වත් නැතුව මම මේ දෙවෙනි ධානී ඉන්න ඔයාගේ එක මොකද්ද කියලා. දැන් එයා ආපහු පරාදයි. අර ලොකු මුදලාලිට පරාද වුණා වගේ දැන් ධාන දෙවෙනි ධාන පල්ලාභී ආවම් පරාදයි. ඉතින් දැන් එයා කොහොම හරි මහන්සිලා දෙවෙනි ධානයට ගිහිල්ලා ඉන්නකොට අන්න තුන්වෙනි ධානී එක්කිනා ආයෙනවා. එයා ඇවිල්ලා කියනවා මොකද්ද ඔය වගේ නෙමෙයි මම මේ සුඛේ ඇතුව මම හොඳට සැපට මේක ඉන්නවා. ඔයා වගේ නෙමෙයි කියලා. ඒ පාර ආයෙත් පරාදයි. ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට දැන් මෙයා විඥානංචායතනෙට ගම ගිහිල්ලා. හයවෙනි ධානී. ඉතින් ඒකෙත් තියෙනවා වේදනාව. ඉතින් දැන් පේනවාද මේ හැම එකෙම මේ පරාද වීම කියන එක තියෙනවා. දැන් එහෙනම් මේක දිනන්න බෑයි කියලා තේරුණාම ඒ පුද්ගලයා කැමති වෙනවා මේක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යනවා නම් මේ වේදනාව ගැන තියෙන සංඥා මානසිකාරු ඉස්සලා අයට රූපය ගැන සතුට වෙලා ඒ වේදනාව ගැන සංඥා තිබුණා. ඒව අතහැරලා ගිහිල්ලා ඉතින් විඥානංචායතනේ දක්වා ගිහිල්ලා ඉතින් ඒ වේදනාව ගැන සතුටක් තිබුණා. දැන් ඉතින් එයාට පේනවනේ මේක අවදාවත් දිනන්න බෑ. මේ කම්පිටිෂන් එකනේ පෙන්නන්නේ සාරම්භේ. ඉතින් එහෙනම් මං කැමති මේක නැති වෙනවට. අන්න ඒතං සන්තං ඒතං පනීතං කියලා කියනවා ඉතින්. යදිදං ආකින්චන්නායතන අත්තෙනි ධානය. ඉතින් ඒ කියන්නේ සංඥාව ලාභයක් කියලා මෙයා පවසන්නේ නැහැ. වර වේදනාව ගැන තියෙන සංඥා මානසිකාරයෝ ලාභයක් කියලා එයා පවසන්නේ නැහැ. ඒක නිසා එයාට පුළුවන් වෙනවා මේ අත්තෙනි ධානය කියන එකට ගමන් කරන්න. ඉතින් මේක තේරුම් ගන්න අපි යමු මේ හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මෙතන උඩින් ලියලා තියෙනවා භවයේද භෝගයේද ඕකාරයේද අහංකාරස්ස පදට්ටානම් කියලා. ඒ කියන්නේ දැන් මෙතන ලකුණු කරලා තියෙනවා මේ වේදනාව කියන තැන භවය කියලා. භෝගය කියන තැන මේ කබලින්කාර ආහාරයත් එක්ක ලකුණු කරලා තියෙනවා. ඕකාරය කියන එක ඒ කියන්නේ ඔය ඕවා අතහැරලා ගිහිල්ලා ආකාස සංඥායතන වගේ තැන් වලට ගියාම ඒක මනෝ සංචේතනාව තියෙන තැන ලකුණු කරලා තියෙනවා. දැන් මේක පෙන්නනවා මේ තුන් ධර්මය නිසාම අපිට අහංකාරය කියන එක ඇති වෙනවා කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා මේ භෝගය නිසා අහංකාරය ඇති වෙනවා. මට බෙන්ස් කාර් එකක් තියෙනවා. අලු ගෙදෙට්ට නැහැ. එහෙමනම් අහංකාරය. දැන් බලන්න මුළු ලේන් එකේ ඔක්කොටම තියෙන බෙන්ස් කාර් නම් අහංකාර වෙන්න දෙයක් නැහැ නේද? අරය මට තියෙන එක අරයටත් තියෙනවා. එහෙනම් මෙතන පේනවා මේ ඉනීක්විලිටි එක කියන එක නිසා තමයි අපිට ওই අහංකාරය කියන කතාව ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මේ භවය නිසාත් අහංකාරය. දැන් අවුරුදු 16ක ගෑනු ළමෙක්. එයා ලස්සන නම් එයා අහංකාරයි. එතකොට මේ ළමයාගේ මේ මොකද්ද මේ ලස්සන වෙන්න තිබුණේ? ඒ කියන්නේ එයා ඔය අතීතයේ දන් දීම වගේ දේවල් කරලා තරහ ගන්න නැතු ඒ වගේ දේවල් වලට නේද? දැන් ඒක නිසා යාගේ අහංකාරය කියන එක. ඉතින් ඕකේ තියෙන්නේ සංඥාවක්නේ. එතකොට ඔය දැන් අපි තන් ලේන් එකේ හැමෝම එක වගේම ලස්සන නම් ඒ තහංකාරයක් වෙන්න දෙයක් නැහැ. මට ලස්සනයි කියන්න බෑ. අල්ලපු ගෙදර මිනිස්සුත් ඒ වගේම ලස්සනයි. එහෙම නැත්තම් තමයි තියෙන්නේ. එතකොට ඉතින් ওই සංඥා වගේක් තියෙන. ඉතින් ඔතන දැන් අහංකාර වුණාම උතනත් හරි ප්‍රශ්නේ. මොකද දැන් මම ලස්සන වෙලා තියෙන්නේ අතීතයේ දන් දීලා හොඳ වැඩ කළා ආදී වශයෙන්. දැන් ඉතින් ඒ පාර දැන් කල්පනා කරනවා. එහෙනම් මං ආපහු ඕකම කරනවා. සිල් රකින්නවා ආදී වශයෙන් නේද? එතකොට දැන් පේනවා ධම්මේ සූපගමන ලක්කන අත්ත සංඥා කියලා කියනවා. ඉතින් අපි ආපහු අර ඒ ධර්මයටම යනවා. අර විදිහට ගන්නවා කියන්නේ. ඊළඟට මේ වෝකාරය මේ අතහැරලා ආකාස සංඥායතනෙ වාගේ දිහට ගිහිල්ලා. ඒකටත් අහංකාර වෙනවනේ. ඒක බුද්ධලේ භාවනා කරනවා. කියලා කියනවා මං අද ආකාස සංඥායතනෙ ගියා. තව බුද්ධලේ කියනවා අනේ මං දැන් මෙච්චර ගන්න භාවනා කළා මට ආකාස සංඥායතනෙ කිට්ටුවටවත් යන්න බැරි වුණා කියලා. ඉතින් එතකොට දැන් එයාට බෑනේ මට පුළුවන්. එතකොට මේ කාරණා තුනෙන් ඉතින් අහංකාරය කියන එක ඇති වෙනවා. එතකොට දැන් මේ අහංකාරය ඇති වුණෙන් පස්සේ ඉතින් ඒකෙන් ඉතින් අත්ත සංඥාව කියන එක තමයි තමන්ට ඇති වෙන්නේ. දැන් මෙතන මේ පල්ලෙහා ලීලක් තියෙනවා. මේ පිටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 132 එක පෙන්නා දෙනවා. පුරුෂ ඉන්ද්‍රියන්ත, ස්ත්‍රී ඉන්ද්‍රියන්ත තණ්හා වදට්ටානම් කියලා. පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාව ඇති වීමට ආසන්න කාරණේ වෙනවා කියලා. ඒක පෙන්නනවා පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියලා. ඉතින් ඒ පුද්ගලයා එපාර අභ්‍යන්තරේ ඇලෙනවා. එතකොට මේක තමයි අහංකාරය. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ හොයනවා. අන්න ඒක තමයි මමංකාරය. ඒ කියන්නේ දැන් අපි දන්න ඔය පුරුෂේ කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. එයා පුරුෂයා දැස බලන්නේ තව විදිහකට. මොකද පුරුෂයාට පුරුෂයා ගත්තාම සමානත්වතාවයේ තියෙනවා. අන්න ඉනීක්විලිටි එක දිනන කාන්තාවත් එක්ක ගත්තාම සමාන නැtei කියලා. අන්න ඒක නිසා තමයි අන්න ඉතින් ඒ අහංකාරය තියෙන්නේ. එතකොට එයා මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන තමයි එයා කාන්තාව දැස බලන්නේ. කාන්තාව දැස බලන්නේ එක විදිහකට. කාන්තාව පුරුෂයා දැස බලන්නේ මම කාන්තාවයි කියලා මාන්නයක් අටවගෙන. ඒක නිසා එයාට වෙනස් සිතුවිලි ගලාගෙන එනවා. ඉතින් ඔක අපි පැහැදිලි කරලා තිනු ඔය පොඩි කාලේ මම දැක්කා මේ පොඩි දරුවෙක් කවුරුදු 6-7ක දරුවේ පේරාත්තකට නැග්ගා. නැගලා ඒක අත්ත පාත් වෙලා තිබුණේ. නැගලා ඉවිල්ලා යාගේ නංගි ඉන්නව අවුරුදු 4-5ක දරුවෙක්. එයාට කියනවා මේ නංගිටත් නගින්න කියලා. ඉතින් අම්මා ඕක දිහා බලාගෙන ඉඳන් කෝ පුතේ ගෑල් ළමයි ගස් නගින්නේ නෑනි කියලා. ඔන්න එයා දාගත්ත එකක් ඒගොල්ලන්ට බැරිද අපිට තමයි මේවා පුළුවන් කියලා. ඔන්න මම පිරිමියා කියලා. දැන් එයා සින්දුවකුත් කියනවා මේ පේර කඩන්න යනවා කියලා. ඇති පේරයක් නෑ. දැන් ඉතින් ওই ළමයා ලොකු වෙලා කසාද එහෙම බැඳගෙන අපි හිතමු නෝනත් එක්ක වැරට ගිහිල්ලා ගෙදර එනකොට මේ මිදුලේ තනකොළ එහෙම තියෙනවා. එයාට එක පාටම පේන්නේ මොකද්ද? මේ ලෝන් මූවි මේ වගේ වැඩ බර වැඩ මට තමයි පුළුවන්. අපේ නෝනට මේවා බෑ. නෝනානවා ගේ ඇතුළට මේ කුස්සිය ළඟින් මේසුවේ බෑග් එක තියෙනකොට මෙයා පේනවා මේක තමයි මගේ රාජ්‍යය. මට තමයි මේවා පුළුවන්. පෙලක් අය කියන්නේ අපේ මහත්තයාට නම් සම්බෝලයක්වත් හදාගන්න බෑ කියලා නේද? එතකොට අන්නේ වගේ ඔහොම ගිහිල්ලා ඉතින් ඕක වැඩි දියුණු වෙලා ওই ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නිසා පුරුෂයා කාන්තාව දැස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. අර කුඩා කාලෙමයි මේක පටන් ගත්තේ. අපි හිතන්නේ සාමාන්‍යයෙන් ලොකු වෙලා වුණා කියලා. කුඩා කාලෙමම අවුරුදු 4-5 කාලෙ ඉඳන්ම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ස්ත්‍රී කාන් පුරුෂයේ දැස බලන්නේ මම ස්ත්‍රියයි කියලා මාන්නයක් අටවගෙන. ඉතින් මේම උණයෙන් පස්සේ මොකද වෙන්නේ? ඒකින් සෑයා බාහිර දේ හොයනවා. මම පුරුෂයා නම් කාන්තාවක් හොයනවා වගේ අන්න බාහිර උදේ හොයනවා. ඉතින් බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මමංකාරය තිනවා කියලා ඕගොල්ලෝ ඉගෙන ගත්තා. මතකයි නේද ඒක? අර ඩයග්‍රෑම් එකේ තිබුණේ මේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය මමංකාරය ඇතිනවා. මමංකාරයෙන් සුඛ සංඥා. ඒ සුඛ සංඥාවෙන් අපි ස්පර්ශයට එනවා. එහෙනම් ඉතින් මෙතන දැන් මමංකාරය කියන කතාවක් ඇති වෙනවා තියෙනවා. එහෙනම් අහංකාරයෙන් මමංකාරය ඇති වෙනවා. මමංකාරය ඇති වුණා නම් අපි ආපහු අහංකාර වෙනවා. දෙපැත්තටම යනවා කියන එක තියෙනවා. දැන් එතකොට එහෙමනම් අපි මේ හිටපු ඩයග්‍රෑම් එක ඕගලන්ට පේනවා මේ 1, 2, 3 කියලා දාලා තියෙනවා. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ කවුරු හරි කෙනෙක් මේක නිකන් කබලින්කාර ආහාරය තියෙන තැනින් ලණුවක් දාලා සංඥාවට කියන පුලිය උඩින් ගිහිල්ලා චේතනාව කියන පුලිය උඩින් ගිහිල්ලා මේ පල්ලෙහා ඉඳන් මිනිස්සේ ඒ ලණුව අදිනවා. ඇත්තදම මේක පෙරලෙනවනේ නේද? ඒ කියන්නේ අංශ කණුවකින් මේක කැරකෙනවා. ඒ අංශ කණුවකින් කැරකුණාම දැන් බලන්න මේ මෙතන තියෙන මේ වේදනාවනේ. දැන් අපිට කිව්වනේ ඉස්සෙල්ලා වේදනාව පරාමාසගත වෙනවා කියලා නේද? ආන්නේ අවස්ථාව තමයි මේ වෙලාවේ පෙන්වා දීලා තියෙන්නේ. අපි එහෙනම් පස්වෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ පස්වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා මේ 1 2 3 කියලා දැන් අපි ඉස්සෙල්ලා බැලුවානේ නේද? එතන වෝකාරයේ තිබුණේ මතකද චේතනාව කියන තැන. දැන් අන්න එතන අපි ආකාස සංඥායතනේ වාගේ වල්ලගෙන ඉන්නවා කියලානේ. ඒක ඇවිල්ලා තිනවා මේ 1.3 මෝහය කියන තැනට. ඒතකොට මෙතන මේ උඩින් লীලා තිනවා ධර්මයක් පානාතිපාතේ නිසා අපිට දේශය. දේශය නිසා පානාතිපාතේ. අපි දෝක ඉගෙන ගන්නවනේ දවස් 4 වැඩසටහන්. අදත්තාදානිය නිසා ලෝභේ, ලෝභේ නිසා දත්තාදානිය. කාමී වරදව හැසිරීම නිසා මෝහේ, මෝහේ නිසා කාමී වරදව හැසිරීම කියන එක. එතකොට මෙතන මේ මේ පැත්තෙන් ලකුණු කරලා තිනවා පානාතිපාතේ අදත්තාදානි කාමී වරදව හැසිරීම කියන එක. මැද්දේ තියෙන ඉදන් සත්‍යාව නිවේශකාය ග්‍රන්ථයේ උඩ අවිද්‍යාව යට මෝහය. ඉතින් මෙතන මේ වාක්‍යයක් ලියලා තිනවා. ඒකේ සිංහලෙන් කියනවා නම් ඒක අපි ලියාගන්න එක වටිනවා. ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් ඒක පෙන්වන්නේ මොකද්ද? පෙර වූ මෝහය. පෙර වූ මෝහය වරහණක් ඇතුළේ ලියාගන්න දෝෂ සහිතව ජීවත් වීම. හයිෆන් එකක් දාලා ලියාගන්න පුළුවන් පානාති පාතේ කියලා. ඒක මේ ලයින් එක නේද මේ කියන්නේ? පේනවද මේ පල්ලෙහා තියෙන ලයින් එක? බලන්න මැද්දෙන් පටන් ගන්නවා. පෙර වූ මෝහය වම් පැත්තට ආව දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. මතකද? පානාති පාතේ නිසා දේශය, දේශය නිසා පානාති පාතය. ඒක තමයි මේ පොතෙන් ලකුණු කරලා තියෙන්නේ. ඊළඟට ආපහු මේ දෙවිනියට ලියලා තියෙනවා වාක්‍යයක්. ඒකත් සිංහලෙන් කියනවා නම් ඒක පෙන්නනවා ලියාගන්න. දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාලා ලියාගන්න ලෝභ සහිතව ජීවත් වීම හයිෆන් එකක් දාලා ලියාගන්න අදත්තා දානිය කියලා. එතකොට බලන්න මේක මේ උඩ ලයින් එක නේද පෙන්නන්නේ. ඒක මැද්දෙන් පටන් ගත්තොත් දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානිය. ඒක නේද අපි කරන්නේ? මොකද්ද අදත්තා දානි? අද අපි කරන්නේ මොකද්ද? රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා. ඒක තමයි අපේ අවිද්‍යාව නේද? දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. රැකියාවක් කරලා මුදල් උපයාගෙන ඉන්නවා. ඊළඟට මේ තුන්වෙනි එකත් තියෙනවා. ඒක සිංහලෙන් කියනවනම් කාමී වර්ධව හැසිරීම. තුන්වෙනි වාක්‍ය කාමී වර්ධව හැසිරීම. හයිෆන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව මෙහි ඇලීම අබිනිවේෂය. එතකොට දැන් බලන්න මෙතන ඒක මේ මැද්දේ ලයින් එක නේද මේ කතා කරන්නේ. එතකොට මෙතන දකුණු පැත්තේ තියෙනවා කාමයේ වර්ධව හැසිරීම. ඊළඟට අපිට ආපහු වෙනවා මේ කාම සංඥාව. ඉතින් සුබයි කියලා අරගෙන මේ සංඥාව තියෙන කාම සංඥාව. ඒකේ ඇලුනා අන්න අභි නිවේසය කියන එක. ඒක තමයි මැද්දි පෙන්න. එතකොට මේ තුන් ධර්මියම නිසා මේ තුනම නිසාම මේ තුන ඉදන් සත්‍යාවි නිවේස කාය ග්‍රන්ථයට ඇදිලා එනවා. ඒ කියන්නේ මේ පරාමාස කාය ග්‍රන්ථේ ඉදන් සත්‍යයට ඇදෙනවා. මේ තුන් ධර්මිය නිසාම ඒක සිද්ධ වෙනවා. එතකොට මේ පරාමාසය කියන එක ඉදන් සත්‍යයට ඇතුළට ඇදෙන්නේ ප්‍රසන් මූමන්ට් එකේ. මේ මොහොතේ තමයි ඒක සිද්ධ වෙන්නේ. අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතීමක් මොකක්වත් නැහැ. තණ්හාව මගින් තමයි ඇදීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ අහංකාරයයි මමංකාරයයි කියන දෙන්න එකට එක්කව වෙලා ඉන්නවා. අපි ඒක තමයි අර පෙන්වුවේ කුක්කුච්චය ඇතුළේ එකට හිර වෙලා ඉන්නවා කියලා නේද? පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන එක දෙදෙනාම මෙතෙන්දී එකයි. පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි දෙන්නම එකයි. දැන් ඔන්න ඔය අවස්ථාව තමයි ඔයගොල්ලෝ හොඳට භාවනාවට ගන්න. දැන් මේකේ පෙන්වන්නේ මොකද්ද? මේ ඩයග්‍රෑම් එක මෙතන මේ තියෙන එක අර බෝල කූඩුවක කෑල්ලක් වගේ නේද? රිදී දාන බෝල කූඩුව මෙහෙම අකුලන්න පුළුවන්. එහෙම එක. ඒකත් දෙපැත්තටම ඇකිලෙනවනේ. මෙහෙම අකුලන්නත් පුළුවන්. හොරිසන්ටලි අකුලන්නත් පුළුවන්. දැන් බලන්න වර්ටිකලි ඇකිලෙනවා කියන්නේ ඕගොල්ලෝ දන්නවා පානාතිපාතය කරනවා නම් කුකුලා මරනවා නම් කුකුලාගේ මස් ටිකත් දත්ත අදත්තා දානියක් කළා. එවන පේනද පානාතිපාතය අදත්තා දානින්න මේ පැත්තට ඇකිලීමකුත් තියෙනවා. ආපහු අපි විශේෂයෙන් බලන්නේ මෙන්න මේ පැත්තට ඇකිලෙන එක. ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ මේ ඉදන් සච්චයට ඇදෙනවා කියන එක. මේ අවස්ථා තුනින්ම මේ කියන්නේ අවිද්‍යාවයි අබිනිවේෂයයි මෝහයයි. දැන් බලන්න ඔය මේ කවුරු හරි මිනිස්සෙක් දැක්ක ගමන් එකපාරටම ඕගොල්ලෝ මේ මිනිස්සේ හරි ලස්සනයි කියලා එහෙම ගන්නවා නේ, සුබයි කියලා. ඒ මිනිස්සයාගේ ඕගලන්ට හුලම් පාරක්වත් වදිනවා. නිකන් බඩට කන්න දෙයක් හම්බ වුණා, ස්පර්ශයක් වුණා කියන අර්ථයෙන් ඉතින් එහෙම මොකක්වත් නැහැ. හුලම් පාරක්වත් වදින්නේ අරක දැක්ක ගමන් ආන්න මෙයා හරි ලස්සනයි කියලා ගන්න නේද? ඒ කියන්නේ මේ පරාමාස කාය ග්‍රන්ථය ඉතින් අපි අර කාම සංඥාවක් නේ. දැන් ඒ වගේ ඒ රූපයන් ඒ ස්පර්ශ කළා. දැන් බලන්න ඔන්න කුරුල්ලෙක් මේ පියාඹගෙන ආවා. ඌ මේ බිත්තියක් කන්න යන්නේ නැහැ නේ. නේද? පෙර යම් කිසි දේවල් තියෙන පළතුරු ගෙඩියක් එහෙම දැක්කනම් ඌ ඒකට යනවා. බිත්තිය කන්න යන්නේ නේ. එතකොට එහෙමනම් අර ඇතුලේ තිබිච්ච එකකින් තමයි එකපාරට මේ කාම සංඥා මේක හොඳයි පළතුරු ගෙඩිය හොඳයි කියලා අන්න එකපාරට මේ පැත්තට ඇදිලා එන්නේ. ඊළඟට අවිද්‍යාව නිසා මේ පැත්තට ඇදෙනවා. ඒක ඉතින් ඕගලන්ට තේරෙනවා. හරියට මෙතන දැන් අබිනිවේෂණම් ඇලිලා නම් පරාමාසය මේකට ඇදෙනවා. ඊළඟට හිතන්න බලන්න මිනිස්සු මේ ඉදන් සත්‍ය ඇතුළේ ඉඳන් මේ අවිද්‍යාව කියන පුලිය හරහා දාලා එයා ලණුවක් අදිනවා. ඇද්දාම මොකද වෙන්නේ? මේ පරාමාසය මේක ඇතුළට ඇදිලා එනවා. මේ කියන්නේ මේ විඥානාහාර පාර නේද? එතකොට විඥානාහාර පාරේ ඉතින් අවිද්‍යාව, අවිද්‍යා යෝගේ, අවිද්‍යා යෝ මතකද? අනිත්‍ය නිට්ටය කියන විපල්ලාසය අවිද්‍යා යෝගේ ඉදන් සත්‍යාවේ නිවිස කාය ග්‍රන්ථය වෙනවා. එහෙනම් ඒකත් අපිට පැහැදිලි. දැන් ඉතින් මේ මෝහෙන් එන එක ටිකක් තේරුම් ගන්න එක පාටම අමාරුයි වගේ පේන. මොකද මේකෙන් පල්ලෙහැණි තියෙන්නේ නේද? හැබැයි ඉතින් ඒකටත් අපි දැන් ධර්මයේ දන්නවා. ලෝභ දෝෂ මෝහ අවස්ථාවේදී අපි ගත්තා මෝහජ පරිදාහයි කියලා නේද? මෝහජ පරිලාහ කියලා බැලුවේ. එතකොට ඒකෙදි අපි දැක්කනේ අර ලකූ බෙල්ට් එකක් තියෙනවා කියලා. එහෙනම් මේ පැත්තේ තියෙන ඔක්කොම ධර්මයන් ඇතුව මේ අවිද්‍යාව කියන තැනින් පුළිය දාලා මෙයා අදිනවා. අර බෙල්ට් එක එන්න එන්න කුඩා වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන වේදනා අරවමිය ඔක්කොම දැන් වේදනාව කොහොමද පරාමාස වෙලා තියෙන්නේ? දැන් ඒක ඇදෙනවා. ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථිය කියන එක ඇතුළට. ওই අවස්ථා තුනේදීම ඕක ඇදෙනවා. එතකොට මේ අවස්ථාවේදී පෙන්නනවා මේ පෙර අවිද්‍යාවයි පසෝ මෝහයයි දෙන්නම එකයි කියලා. ඇයි එහෙම කියන්නේ? බලන්න දැන් අර මිනිස්සේ දැක්කා විතරයි. ඕගලන්ට කිසිම දෙයක් දැන් කෑමක් ඕගොල්ලෝ දැක්කා විතරයි මේ කෑම කටගාලා රසද කියලා බලලා නැහැ. තේනද? හුලම් පාරක්වත් වදින්නේ නැතුවයි අපි කියන්නේ. ඉතින් එහෙමනම් මේකේ පේනවා මේ දෙක අතර මොකක්වත් නැහැ නේ. මේ අවිද්‍යාවයි මේ මෝහයයි අතර කිසිම දෙයක් නැතුව තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ පෙර අවිද්‍යාවයි පසව මෝහය දෙකම එකයි කියලා. අන්නේ අවස්ථාවේදී ඒ කියන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී මේ පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යයට ඇදෙනවා. අහණුයි මවුනේ එකට ඉන්නේ. දැන් ඊළඟ මොහොතදී වෙන්නේ මොකද? අහණුයි මවුනේ එකතු වෙලා ඉන්නේ දැන් මේ ඉදන් සත්‍යයේ ඇදෙනවා පරාමාස කාය ග්‍රන්ථයට. එයා අනුමත කරලා මේක හොඳයි කියලා අනුමත කරලා යනවා. ඒ කියන්නේ දැන් ප්‍රසන්ට් මූමන්ට් එකේ ස්පර්ශ වුණා. ඊට පස්සේ ඉතින් ඒකෙන් දැන් කෑමක් නම් කෑවා. දැන් ඉතින් රසයි කියන අර්ථය තියෙනවා. එහෙනම් හොඳ ස්ටෑම්ප් එක ගැවුවා. ඕ මේක හොඳ කෑමක් නේද? එතකොට ඉදන් සත්‍යය කියන එක පරාමාසයට ඇදෙනවා. ඒක ප්‍රසන්ට් මූමන්ට් එකේ නෙමෙයි. මොකද ඒකේ අතීතයක් තියෙනවා. කෑවා කියලා හැඟීමක් තියෙනවා. ගත්තා කියලා හැඟීමක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ මේ භාවනාවට ගන්නෙත් මෙන්න මේ ස්ලයිඩ් එක. මෙන්න මේ තුන් ධර්මයේ අවබෝධ කරගන්න ඕන. මේ තුන් ධර්මයේ නිසා මේ පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙනවා කියලා. මේක මේ අපේ විඤ්ඤාණ ධාරාව ගලන එකේ ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එකක් ඔය පෙන්නන්නේ. මේක අනුව තමයි මේ හෙලවීම කියන එක සිද්ධ වෙන්නේ. මෙතන තමයි මූලය. ඒක හැටියට තියෙන්නේ. එතකොට එහෙමනම් මේක ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේ ඕගලන්ට පේනවා මේ 4 5 6 කියලා තියෙනවා මෙතන නේද? ඒක මතක තියාගන්න. එතකොට ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේක මතක තියාගන්න. ඉතින් මේක මේ ආයතන ඩයග්‍රෑම් 3 වලින් අපි මේක ගත්තේ. ඉතින් මේකේ ඕගලන්ට පේනවා මේ පල්ලෙහයන් ලකුණු කරලා තියෙනවා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක. අපි දන්නවා කාම විතක්කේ තියෙනවා ව්‍යාපාදේ, ව්‍යාපාදේ විහිංසාව ඇති වෙනවා. ඊළඟට කාම විතක්කේ නිසා කාමයේ වර්ධව හැසිරෙනවා. ඉතින් හුඟ දෙනෙක් කල්පනා කරන එකක් තමයි මට කාම විතක්ක ඇතිවිච්ච වලිට මං කාමයේ වර්ධව හැසිරෙනවා. හැබැයි ඉතින් ජීවිතේ ඕගලන් මව කුසට යන අවස්ථාවේදී ඒක කරලා තියෙනවා. එහෙමනම් ඉතින් කාමයේ වර්ධව හැසිරීම කියන එක තියෙනවා. ඒකෙන් එනවා මෝහය. මෝහය නිසා විහිංසාව විතක්කේ. දැන් පේනවද මේක සම්බන්ධ වුණා මේ විදියට. ඉතින් මේ 4යි 5යි 6යි නේද අපි ටිකකට ඉස්සෙල්ලා දැක්කේ. මේ පැත්තේ තිබුණේ මතකද? මේ ඩයග්‍රෑම් එකේ මේ පැත්තේ තිබුණේ කාමී වර්ධව හැසිරීම. ඉතින් මෙතනින් එනවා 4, මේ පැත්තේ 6 නේද? ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එක අංශක 90කින් කරකෙව්වොත් ඕගලන්ට අර ස්ලයිඩ් 5 එකේ තිබිච්ච ඩයග්‍රෑම් එක කියන එක හැදෙනවා. දැන් මේකේ ප්‍රතිඵලයේ හැටියට මොකද්ද තියෙන්නේ? ඕගලන්ට පේනවා මේ පැත්තෙන් ලකුණු කරලා තියෙනවා මේ කාම සංඥාව කියන එක. මැද්දේ දැන් අභිජ්ජාවයි චේතනාවයි දෙක එකට එක්කහුව වෙලා. දැන් එතකොට වේදනාව කියන එකේ තියෙන්නේ දෝමනස ස්වභාවය. මොකද අර පළවෙනි රාමුවේදී එක පාටුම් සුබයි කියලා ඇතුල් වුණා. මිනිස්සේ දැකුවා මෙයා හරි ලස්සනයි කියලා ගත්තා. අභිජ්ජා වුණා තත්පරින් 10කක් ගියනේ ලපයක් වගේ එකක් හොයාගත්තා දෝමනස ස්වභාවය. ඒ කියන්නේ අර ඉදන් සච්චේට ගිහිලා ආපහු ගමන් රවුන්ඩ් දෙකක් ඇවිල්ලා උනේ ස්වභාවයේ තියෙන්නේ. එතකොට දැන් මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යයි දෙක නායකට එකහුව වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඉදන් සත්‍යයේ තිබිච්ච එක පරාමාසයට ඇවිල්ලා. දැන් ඉතින් මේක නිසා අපි බයෙන් අගති ගමනක් යනවා කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අනිච්චා භික්කවේ කාම. තුච්ඡා මුසා මෝස ධම්මා මායාකත මේතම් භික්කවේ බාලලාපන. කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ විතරයි. ඕක තමයි ප්‍රතිඵලය. මොන කාම සංඥාව ගත්තත් දෝමනස්සේ විතරයි අපිට ඇති වෙන්නේ. එතකොට මේකේ භාවනාවට ගන්නේ. ඉතින් මේක තමයි ප්‍රතිඵලයේ හැටියට තියෙන්නේ. මේක තේරුම් ගත්ත පුද්ගලයා. ඉතින් අර ඒ කියන්නේ මේ පස්වෙනි ස්ලයිඩ් එක තමයි ඔයගොල්ලන්ගේ ලොකුම භාවනාව. ඒකේ මේ කාරණා තුන නිසා මොකද්ද? අවිද්‍යාවයි, අභිනිවේෂයයි, මෝහයයි. මේ තුන් ධර්මයේ නිසා මේ පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක අර විඥානාහාර පාරේ භාවනාව තියෙන්නේ. ඒක හොඳට භාවිතා කළා තමන් කල්පනා කරලා බලන්න. ඒක තමයි ලොකු අවබෝධ කරගන්නවා, ලොකු දෙයක් අවබෝධ කරගන්න. එතකොට එහෙනම් අපි ආපහු මේ අපි හිටපු සූත්‍රයට යමු. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ? ආර ශ්‍රාවකත මේ ආරණ්‍යයට පැමිණියහෝ, වෘක්ෂ මූලයකට පැමිණියහෝ, ශුන්‍යාගාරයට පැමිණියහෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පෑදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ බිඳීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානයේ කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබන. ඉතින් මෙතන මේ භාවනාව ඕගොල්ලෝ කරලා තියෙන මතකයි. ඕගොල්ලෝ ඉගෙන ගත්තා අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේයයි කියලා ගන්න වටිනවද කියලා ප්‍රඥා ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවා. ඉතින් මේක තමයි මේ පාලි භාෂාවෙන් පෙන්නන්නේ. එයා කොහොමද එතෙන්ට යන්නේ? ශුන්‍ය මිදං අත්තේනවා අත්තිනීනවා. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන තියෙනකොට මේවා එකක්වත් මගේ කියලා කතාවක් නැහැ. ඉතින් එහෙමනම් මගේ කියන එකෙන් ඒ සංකල්පෙන් ශුන්‍යයි කියලා එයා යනවා ඒ හත්වෙනි ධ්‍යානෙට. එහෙම නැත්නම් ඒ කියන්නේ තමන්ගේ මගපල චිත්තයෙන් නැංවීමෙන් ඒක පාටම එකක්වත් මගේ නෙමෙයි කියලා අරගෙන යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට පෙන්වනවා මහණෙනි නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නැත. නුඹගේ මම යන කිසිවෙක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මාන්නේ මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබෙන. ඉතින් මේකේ පෙන්වන්නේ මොකද්ද? මේක පෙන්වන්නේ මේ තමා සකස් කළොත් තමයි තමා කියන එක වෙන පවතින්නේ. රාගය නිසායි සකස් කිරීම කියන එක ඇති වෙන්නේ කියලා එයා දැනගන්න. ඉතින් මේක පෙන්වන්නේ මේ වේව් එකක්. දැන් නූල් කැලක් වුණත් බිමට වැටලා තිනව. තමන් ඊට අරගෙන මෙහෙම කුලගෙන් පිම්බොත් එහෙම මේක නිකන් අර රැල්ල වගේ තිනවා නේ. ඉතින් ඒක අරක් කරාම ඉතින් දැන් මේකත් එක්ක යා මේ මම ඉන්නවා වගේ හැඟීමක් එයාට ඇති වෙලා තිනවා. ඒතර මෙයා තේරුම් ගන්නවා මේ මම යන කිසිවෙකුත් නැහැ, මගේ යන කිසිවෙකුත් නැහැ, නුඹ යන කිසිවෙකුත් නැහැ කියන එක. ඉතින් ඕක ওই තුන්වෙනි කාරණාව කියලා කිව්වට මේකේ ප්‍රඥාව බොහොම අධිකයි. දැන් බලන්න අර දෙවෙනි කාරණාව වෙනකොටත් ප්‍රඥාව අධිකයි, ඊටත් වඩා අධිකයි මේ අවස්ථාව. ඉතින් මේක තේරුම් ගන්න නම් මේ අනාශ්‍රව අවස්ථාවක් මේ පෙන්වන්නේ. මේක පෙන්වන්න පුළුවන් අපි පහසුවෙන් අර 2B ඩයග්‍රෑම් එකට ආපහු ගියොත්. දැන් ඕගලන්ට පේනවා මෙතන මෙතන ලකුණු කරලා තියෙනවා මේ සංස්කාර කියන එක පල්ලෙයයි. ඉතින් ওই සංස්කාර මේ හරි වෙනකොට ඉතින් මැරිච්ච සංස්කාරේනි පරිදේවය කියන එක තමයි ඔතෙන්ට වැටෙන්නේ. ඊළඟට ඕගලන්ට පේනවා මේ වේදනාවෙන් ඉඳන් බයගතියට රේඛාවක් තියෙනවා. ඒ රේඛාවයි මේ මෝහ මේ ද්වේෂාගතිය ඉඳන් පරාමාසයට තියෙන රේඛාවයි මේ දෙක කැපෙනවා නම් ඒ කැපෙන තැනට තමයි වැටෙන්නේ ওই ශෝකය කියන එක. ඉතින් අපි මේ පරිදේවි ඉඳන් ශෝකයට යනකොට අපි මේ කබලින්කාර ආහාරය ඉඳන් සංඥාව දක්වා යනවා. මේක තේරුම් ගන්න පහසු වෙන්න අපි දාගමු මෙතන මේ කබලින්කාර ආහාරය ඉඳන් සංඥාවට රේඛාවක් ඇඳලා ඒකට අපි 1A කියලා දාගමු. ඊට පස්සේ මේ පරිදේවි ඉඳන් ශෝකයට රේඛාවක් ඇඳලා ඒකට අපි දාගමු 2A කියලා. 2A පරිදේවි ඉඳන් ශෝකයට. එතකොට ඒක 2A කියලා දැම්මා. ඊළඟට මේ සංඥාවේ ඉඳන් චේතනාවට අපි රේඛාවක් ඇඳලා ඒකට දාගමු 1B කියලා. 1B. ඊළඟට මේ පැත්තේ ඕගොල්ලෝ දන්නවා මේ දෝමනස්සය තියෙනවා කියලා. මතක දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේවනි. දැන් එහෙමනම් අපි මේ ශෝකේ ඉඳන් දෝමනස්සයට රේඛාවක් ඇඳලා අපි ඒකට දාගමු 2B කියලා. මෙතනට 2B කියලා දානවා. එතකොට මේ උඩට අපි දැක්ම 1B කියලා නේද? ඊට පස්සේ දැන් අපි එනවනේ මෙතන මේ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට, දෝමනස්සේ ඉඳන් දුක්ඛයට රේඛාවක් ඇඳලා ආන්න ඒකට අපි දාගමු 2C කියලා. 2C 2C. මේ උඩ රේඛාව නම් ඇඳලා තිනවා මේ චේතනාවෙන් ඉඳන් විඥාණයට. ආන්න ඒකට අපි දාගමු 1C කියලා. 1C. දැන් එහෙනම් ඔයගලන්ට පේනවා 1A 1B 1C යටින් එනවා 2A 2B 2C කියලා. දැන් මේක පෙන්වන්නේ මොකද්ද? මේ පරිදේවි ඉඳන් අපි ශෝකයට යනකොට අපි මෙතන මේ කබලින්කාර ආහාරයේ ඉඳන් අපි සංඥාව කරා ගමන් කිරීම කියන එක කරමු. ඉතින් ඕක පරිදේවි ඉඳන් ශෝකයට ඇත්තෙම කියනවා නම් ඉතින් අපි යනවා නෙමෙයි, ඔකේ දිවිමක් තියෙනවා. ඒකේ මේ උදාහරණයක් හැටියට කියනවා නම් අපි ඕක පැහැදිලි කරලා තියෙනවා. ඔය ඕගොල්ලෝ ඔය බන්ට් එකක් බැඳලා ආවා කියන්නේ කුඹුර නීර බැඳලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් මහන්සි කියලා තේකක් බොන්න ගෙදර ඇවිල්ලා ඉන්නකොට අන්න කවුද මිනිස්සෙක් සරමත් කැහිපිට ගහගෙන මේ රවුලත් වාගෙන බුලත් හපේකුත් ගහගෙන ඇවිල්ලා කියනවා දත් ටික විරුත්තල අන්න මහත්ය හදපු මේ වේල්ල කැඩිලයි කියලා. දැන් ඉතින් ලැජ්ජයිනේ නේද මෙයා දත් ටිකත් විරුත්තලානේ කිව්වේ. ඉතින් තමන් එක පාටම යනවා කොහොම හරි මම මේක සිමෙන්ති ටිකක් දාලා හරි හදනවා කියලා නේද. අන්න ඒ වාගේ, ඒ කියන්නේ අපි සිමෙන්ති කියලා කිව්වේ මේ රූපයට ගියේ නේද. එතකොට රූපේ ඉඳන් සංඥාවට සංඥාවන් කරනවා මේ විදිහට කරමු කියලා නේද. පරිදේවි ඉඳන් ශෝකයට යනවා. ඊළඟට ආපහු මේ ශෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට අන්න සංඥාවේ ඉඳන් අපි චේතනාව කරා ගමන් කරනවා. ඉතින් එතෙන්ට අර ඉස්සෙල්ලා කිව්ව කතාව හොඳට පැලවෙනවා. එතෙන්දි කල්පනා කරන්න ඕනේ තමන්ගේ අර මානසෝභාවය කියන එක මගින් අපිව හරියට දිවවීමක් කියන එක තියෙනවා. අරය දත් ටිකක් ඉරිත්තලා මේවා කළා කියන එක නේද. ඉතින් තමන් කල්පනා කරන්නේ මම මේක හොඳට හදනවා, සිමෙන්ති දාලා හදනවා ආදී වශයෙන්. අන්න සංඥාව ඉදන් මේ චේතනාව කියන එකට ගමන් කරනවා. ඊළඟට චේතනාවේ ඉඳන් අපි විඥාණය කරා මේ පැත්තෙන් ගමන් කරනකොට අපි මේ පැත්තේ පල්ලෙහැන් දෝමනස්සේ ඉඳන් අපි එනවා දුක්ඛය දක්වා ගමන් කරනවා. අන්නේ චේතනාව කියන අවස්ථාව පොඩ්ඩක් අපි ප්‍රඥාවෙන් උතෝ විමසමු. එදෙන්ට අපි දැනගන්න ඕනේ චේතනාවේ අර්ථ දැක්වීම. චේතනාවේ අර්ථ දැක්වීම කියන එක තියෙන්නේ පිටකෝපදේශයෙන් පමණ. ඒකේ පෙන්නනවා කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා. කාමේ සංයුක්ත වෙලා තිනවා කනෙක්ටඩ්. භාවිතෝ කියලා කියන්නේ දියුණු කරනවා. ඊළඟට අජෝසා අජෝසනා කියලා කිව්වහම අල්ලගෙන ඉන්නවා. මොනවද අපි අල්ලගෙන ඉන්නේ? අන්න තුන්වෙනි වචනෙන් අපි පටන් ගන්නවා. අල්ලගෙන ඉන්නේ අපි භවය. භවය තමයි අල්ලගෙන ඉන්නේ. ඊළඟට පෙන්නනෝ කාමේ සංගුත්තෝ විහෙරති භාවිතෝ. අපි දියුණු කරනවා. මොනවද දියුණු කරන්නේ? රූපාගය, වේදනාගය, චේතනාගය. පේනවද? නිකන් ටීකප් එකක් වගේ එකක් නේද? රූපාගය, වේදනාගය, චේතනාගය. ඒක හරියට ඔය කවුරු හරි මිනිස්සෙක් අපි හිතමු චාටර්ඩ් හරි ඉංජිනේරින් හරි කරලා දොස්තර කෙනෙක් හරි වෙලා හොඳට බෙන්ස් කාර් එකේ යනවා වගේ මොනව හරි එකක් දැක්කහම ඉතින් තවත් ළමයෙක් එහෙම කල්පනා කරනවා එහෙම එකක් නැති එක්කෙනෙක් මමත් ඔන්න ඕක කරනවා. මොනවද දිනු කරන්න යන්නේ? රූපාගයයි වේදනාගයයි චේතනාගයයි. මේව තමයි එතකොට මට හොඳට කාලා බීලා හොඳට බෙන්ස් කාර් එකේ ගිහිලා ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඊළඟට අපි එනවා පළවෙනි වචෙන්ට. කාමෙහි සංයුක්තෝ. සංයුක්තෝ කියන්නේ කනෙක්ටඩ්. මොනවද මොනවාගේ අගයන්ද අපි ඒකට සඳහා භාවිතා කරන්නේ? රූපාගයයි වේදනාගයයි සංඥාගයයි. දැන් බලන්න මේක හරියට දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කියන්නේ මේක ටී කප් එක වගේ කියලා නේද? කබලින්කාර ආහාර වේදනා චේතනා ටී කප් එක වගේ. බලන්න මේ ටී කප් එකට මෙතන මේ හැන්ඩල් එකක් තියෙනවා නේද? විඥාන පැත්තට හැන්ඩල් එකක් තියෙනවා. අපි ලියාගත්තානේ ඒකට 1C කියලා නේද? එතකොට බලන්න මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? මේ සංඥාව. මේ සංඥාව පුහු සංඥාවක් නේද? ඇයි එහෙම කියන්නේ? බලන්න මුලින් අපි ගත්තා මේක සුබයි කියලා නේද? එතකොට ඕක බොරුවක් නේ. මල මුත්‍රා අසුචි ගොඩකට අපි කියනවා සුබයි කියලා, බියුටි කියලා. හරියට නිකන් බළු පිටක් හරි ලස්සනයි කියනවා වාගේ. එතකොට ඒක බොරුවක්. ඊළඟට ඕක පවතින්නේ නැහනේ. අන්න නිට්ටයයි කියලා ගන්න. අදත්තාදානින් තමයි තුන කතාව එන්නේ. එතකොට ඒ නිට්ටයයි කියලා රඹ ගෙඩියක් එහෙම තිනවා කියලා නැත. නැවත නැවත තම ගෙඩිය ස්පර්ශ කරන්න එහෙම පුළුවන් ඉන්නේ. ඉතින් තමන්ගේ රස්සාව නිසානේ නේද? අදත්තාදානියත් එක්ක සම්බන්ධයි. එතකොට සුබයි ඊළඟට ගත්තා නිට්ටයයි කියලා. ඉතින් ඕකත් බොරුයිනේ. එතකොට සුබේට නිට්ටයයි කියලා එක්කහ කළාට පස්සේ තමයි යන්න සුඛයි කියලා. මේ කාමරාග අනුසය රේඛාව දිගේ ඇඟිල්ල දික් කළ සංඥාවට සුඛයි කියලා කියනවා. එතකොට බොරු තුනයි නේද? සුබයත් බොරු, නිට්ටයයි කියන එකත් බොරු, සුබේට නිට්ටය එක්කහ කළා සුඛයි කියන එකත් බොරු. බුදුහාමුදුරු කියන්නේ මේ ලෝකේ තියෙන දුකයි කියලා අපි කියනවා. නෑ නෑ බුදුහාමුදුරනේ ගුණාඹ ගෙඩිය කනකොට මට නම් සුඛයි කියලා. මුසාවක් නේ. එතකොට දැන් එහෙනම් මේ පේනවා තමන්ගේ ටී කප් එක ඇතුලේ තියෙටි කිසි දෙයක් නැහැ හිස්. පුහු සංඥාවක් තියෙන්නේ. ඉතින් දැන් තමන් කල්පනා කරනවා මේ පුහු සංඥාවක් අරගෙන නේද මම මේ හැන්ඩල් එක හදාගත්තේ. පේනවද? මේක මේ තේ කෝප්පේ නම් තේ කෝප්පේ හැන්ඩල් එක වගේ. එහෙම නැත්නම් මේක සෝස් පන් එක නම් කබලින්කාර ආහාර වේදනා මනෝ සංචේතන සෝස් පන් එක වගේ ගත්තාම සෝස් පන් එකේ හැන්ඩල් එක වගේ. මේ පුහු සංඥාවක් අරගෙන තමයි මම මේ හැන්ඩල් එක හදාගන්නේ. ආන්න එක තේරුම් ගත්තා නම් එකපාරටම සිත නතර වෙනවා. ඉතින් ඒක තමයි. එතකොට වේව් එකක් නැහැ. අර නූලක් අරගෙන මෙහෙම පිඹින්නේ නැහැ අපි. නූල නිකන් කෙලින් වෙන්න වාගේ කියලා එහෙම කිරිල්ලක් නැහැ කියන වරැල්ලක් නැහැ. එතකොට එනවා කිසි කෙනෙකුත් නැත, මමත් නැත, කිසිවෙකුගේ මම යන කිසිවෙකුත් නැහැයි කියලා යට. ඒක එනවා. ඒ කියන්නේ රැල්ල හැදුවනම් තමයි රැල්ල තියෙන්නේ. එතකොට ඒකෙදි භාවනාව හැටියට ඔන්න ඕක තමයි ගන්න තියෙන්නේ. ඉතින් තමන් හරියට කරා නම් මේ කප් එකේ කිසි දෙයක් නැහැ කියලා අනාස්වචිත්තයට යනවා. එතකොට ඊළඟට පෙන්නනෝ මහණෙනි නැවත අනිකක්ද කියමි. ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත් පරලෝ යම් කාමියොත් එද්ද? මෙලෝ යම් කාම සංඥාවොත් පරලෝ යම් කාම සංඥාවොත් එද්ද? මෙලෝ යම් රූපයොත් එද්ද? පරලෝ යම් රූපයොත් එද්ද? මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද? පරලෝ යම් රූප සංඥාවොත් එද්ද? යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත් එද්ද? යම් ආකින්චන්නායතන ධ්‍යාන සංඥාවොත් එද්ද මේ සියලු සංඥාවෝ ඉතිර නැතෝ නිරුද්ධ වෙද්ද යම් මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියක් වේද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුයි පහදී මේ භවයේම පැහැදීම ඇති කල්ලි නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට ඔහු පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ ශාරීරියාගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානි කුසල විඥාන්ට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ මාන්නේ මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. ඉතින් අපි මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන අවස්ථාව අපි පෙන්වලා දීලා තියෙනවා. මේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ තමයි. ඉතින් ඒ වයින් ඇතුණා වූ ඒ සංස්කාර මගේයයි නොගිනීම කියන එක. ඉතින් දැන් ඇත්තෙම කියනවා නම් ඉතින් අර පුහු සංඥාවකින් මේ සංස්කාර හැදිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තේරුම් ගත්ත මනුස්සයා ඉතින් මේ සංස්කාර මගේ කියලා ගන්නෙ නෑ නේද? එතකොට ඉතින් ඕක අපි පෙන්නුව අර වඩු වාසුන් නැහැ කෙනෙකුට ලී කෑලි තුනක් හම්බ වෙනවා. ඒ ලී කෑලි දෙකක් ඒකේ හොඳට තියෙනවා. තුන්වෙනි එක ගුල්ලෝ ගහල. එයා වඩු වාසුන් නැහැ. මේසේ ඇදුවට පස්සේ පේනවා මේ මේසේ දකුණු පැත්තට ඇවිල්ලා තියෙන අර ගුල්ලු ගහපු ලී කෑල්ල කොවිලාව කර්මයක කඩාගෙන වැටෙන්න පුළුවන්. එතකොට ඒ සංස්කාරේ මගේ කියලා එයා ගන්නෙ නෑ. ඉස්සර නම් එයා ගහනවා මේකේ මේසේ යටින් මමයි බාසුන් හදු දිනේ මෙහෙමයි කියලා. එතකොට දැන් මෙයා ඒක ක්ලේම් කරන්නේ නෑ. ඒ කියන්නේ හදන්නා වූ සංස්කාරයන් මගේ නොවන ප්‍රමාණයට ඒ සංඥාවේ අනිත්‍යභාවය දකිනවා නම් අන්න ඒ පුද්ගලයාට පුළුවන් නිව සංඥා නාසඤ්ඤායතනයේ කියන එකට යන්න. ඉතින් මෙතන පෙන්වන්න පුළුවන් ඔය විඥානයේ කියන එකේ හට ගැනීම කියන එක. ඒ විඥානයේ කියන එක හටගන්නේ මේ බෙල් ෂේප් කර්ව් එකක්. දැන් බලන්න මේ වේදනාවෙන් දැන් අපි මේ නාම රූප පොයින්ට් එක හරහා මෙහෙම විඥාණයට ගිහිල්ලා ඒක මෙහෙම පල්ලයට බැහැගෙන යනවා නේද? එතකොට ඒ බෙල් ෂේප් කර්ව් එකේ මේ උඩ පීක් එකක් වාගේ එකක් තියෙනවා. ඉතින් ඒක තමයි විඥානීය හට ගැනීම කියන එක තියෙන්නේ. ඉතින් ඕක වේව් එකක් නම් ඉතින් මේක ප්‍රොපගේට් වෙනවානේ. එතකොට ඒක ආපහු අපිට පේනවා මේ පරාමාසයේ ඉඳන් මෙහෙම විඥානීය දක්වා ගිහිල්ලා ආපහු ඒක බහැලා යන ස්වභාවයක් ඒකේ තියෙනවා. ඉතින් ඕක පැහැදිලි කරනවා නම් දැන් මං කිව්වා මං අර පොඩි කාලේ කැකිරි මාළුවක් කාලා තියෙනවා. අද තාම කිසි කෙනෙක් මට ඒ විදිහට කැකිරි මාළුවක් හදලා දීලා නැහැ කියලා. ඉතින් දැන් ඔන්න දැන් මම අද කවුරු හරි මට කැකිරි මාළුවක් දුන්නා කියන්නකෝ. එතකොට ඒකෙන් ඇති වෙන වේදනාවක් හිතන්න මෙන්න මේ නාම රූප හරිය අර බෙල් ෂේප් කර්ව් එකේ යන්තම් ඔන්න තියෙනවා. දැන් වේදනාව මෙහෙමයි කියලා. දැන් මම මොකද කරන්නේ? මම ඒක පාටු දෙවිනි වටේ එනකොට මම ගේනෝ පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද? ඒ කියන්නේ දැන් මම අර පොඩි කාලේ කාපු කැකිරි මාළුවට තමයි යගේ දීලා ඉන්නේ නේද? ආන් එහෙමනම් මගේ පීක් එක මගේ බෙස්ට් එක මම ගේනෝ. ඉතින් ඕක මාන්නේ මම ගෙනාවේ නේ. මාන්නයක් තියෙනවනේ. දැන් මගේ 100ට කවදාවත් එයාගේ ටේස්ට් බඩ්ස් ගියා නම් ගියා. ඉතින් එයාට කවදාවත් මේකේ ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ අර රස. නමුත් එයා පොඩි කාලේ කාපු එක ඉල්ලනවා. එතකොට ඒ වගේ මේක ගේන. ඉතින් ඒක තමයි ඉතින් මේ මාන්නින් කරන වැඩේ ඒ බෙස්ට් එක. ඉතින් මෙතන වෙන්නේ මොකද්ද? මේ විඥානේ මේ ඕගලන්ට පේනවා මේ කර්ම විඥානේ. අපි ඉගෙනගෙන තියෙනවානේ කර්ම විඥානේ කියලා නේද? එතකොට ඒ විදිහට ඒක හැදීමක් කියන එක තියෙනවා. දැන් එහෙම කිව්වට පස්සේ මේක පෙන්නනවා මෙසේ වදාළ කල්ලි ආයුස්මත් ආනන්ද ස්ථිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කිව්වා. ස්වාමීනි මේ ශාසනයේ මහානතේ මෙසේ පිළිපන්නේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවතින්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මහණදෙම පිරිණි වේද ආනන්දෙමි ඇතම් මහණේ පිරිනුවම් පාන්නේ මේ ඇතම් මහණේ පිරිනුවම් නොපාන්නේ කියලා වදාළා. ස්වාමිනී යම් හේකින් මේ ඇතම් මහණේ පිරිනුවම් පාන්නේද මේ ඇතම් මහණේ පිරිනුවම් නොපාන්නේ දීට හේතු කවරේද පත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනයේ මහණදෙමි මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. එදින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙත මේ උපේක්ෂාවට මමයි මගේයි සතුට වෙයි. මමයි මගේයි කියයි. මමයි මගේ තෘෂ්ණාවෙන් බැසගනි. ඒ උපේක්ෂාවට සතුට වන්නා වූ මමය ආදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාව විඥානීය ඇසුරු කරන ලද්දේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම ආනන්දය දැඩිකොට අල්ලා ගැනීම සහිත වූ මහානතම පිරුණම් පාන්නේ නොවේයි කියලා වදාළා. මේ කියන්නේ මොකද්ද? කවුරු හරි කෙනෙක් අර ඒ ධානයන්ට ගිහිලා දැන් බලන්න මේ නේව සංඥා නා සංඥායතනේ දක්වාම ගියා. ගිහිලා ඉතින් දැන් ආනන්ද හාමුදුරුව පෙන්නුවා මෙතන මේ කර්ම විඥානේ තමයි මෙතන තියෙන්නේ කියන එක. ආනන්ද හාමුදුරුව දැනගෙන ඉඳලා තිනවා ඒක නේද? ඉඳලා කිව්වා ඒ පුද්ගලයා පිරිනවම් පානවද කියලා. බුදුහාමුදුරුව කිව්වා කවුරු හරි කෙනෙක් ඒ උපේක්ෂාවට ගිහිල්ලා ඒක අභිනන්දති අභිවදති අජෝසාය තිට්ටති කියලා ගන්නවා නම් සතුට වෙනවා නම් ප්‍රකාශ කරනවා නම් පිළි අරගෙන තබාගෙන ඉන්නවා නම් එයා පිරිනවම් පාන්නේ නැහැයි කියලා. එතකොට දැන් එතකොට මේ ආනන්ද හාමුදුරුව අහන ස්වාමිනී දැඩිකොට අල්ලා ගන්නා වූ මහණතෙම කුමක් දැඩිසේ අල්ලා ගනිද? නිව සංඥා නා සංඥායතනේ වදාලේ ස්වාමිනී මහණතෙම වනායි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි. ආනන්දේ මහණතෙම වනායි දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නේ. ආනන්දේ යම් මේ නිව සංඥා නා සංඥායතනයක් වේද මේ වනායි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි. ඉතින් බලන්න මේ බුදුහාමුදුරුව පෙන්නනවා මේ ශ්‍රේෂ්ඨ භවය මොකද්ද? නිව සංඥා නා සංඥායතනෙ. ඉතින් මනුස්ස ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ මනුස්ස භවය තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා නේද? එහෙමනේ දැන් මනු ඕගලන්ට අහන්න හම්බ වෙනවා නිතරම ඕක කියනවානේ නේද? ඒ මොකද්ද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ මේ බුදුහාමුදුරුවෝ දාගන්නවා තමන්ගේ ක්ලබ් එකට. ඒක හරියට දැන් ඔය පෙලක් මිනිස්සු ඉන්නවානේ ගොල්ෆ් ගහන අය නේද? දැන් ඉතින් ඔන්න ලොකු අයනේ ගොල්ෆ් ගහන්නේ. ඉතින් ඒ පාර දැන් ඉතින් තමුණුත් කොහොම හරි සල්ලි ටිකක් වීදම් කරලා ඔය ගොල්ෆ් ක්ලබ් එකට බැඳිනවා. බැඳිලා ඉතින් අර ගොල්ෆ් ගහන අර මේ ලොකු මහත්තයා ටිකක් අඳුර ගන්නවා නේද? අඳුරන ඊට පස්සේ ඉතින් පාටියකට ගියාම පස්සේ කියනවා මේ අර මහත්තයා ගැන කතා කරනවා ආ මන් දන්නවනේ අපිත් එක්ක ගොල්ෆ් ගහනවනේ කියලා එහෙම කියනවා. ඉතින් එයා කියන්නේ තමන්ගේ මාන්නයක් අටව ගත්තා අපිත් එක්ක ඉන්නේ කියලා. ඒ වගේ තමයි මේ දැන් මේ දාගෙන තියෙන කාවද? වීතරාග විහිත දෝෂ විහිත මොහ වෙච්ච බුදුහාමුදුරුව මේ මනුස්ස ලෝකෙ ඉපදෙනවා කියලා මේ අල්ලගෙන තිනු මනුස්සයා තමයි ශ්‍රේෂ්ඨ බය කියලා. බුදුහාමුදුරුව කියනවා නෑ ඒක නෙමෙයි. ශ්‍රේෂ්ඨ බය ඇවිල්ලා නිව සංඥානා සංඥායතනිය කියලා. ඉතින් ඇයි බුදුහාමුදුරුව මේ මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ? දැන් බලන්න ඔය අකනිට්ටා බ්‍රහ්ම ලෝකෙ හැම රහත් වෙන්නත් පුළුවන් නේ. ඇයි මේකේ මේ මහා ප්‍රඥාවන්තයෝ ඉන්නේ? ඇයි මේකේ ඉපදෙන්නේ? දැන් බලන්න මේ මනුස්ස ලෝකෙ මේකේ ඉපදුනහම පස්සේ ඉතින් දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට එන්න පුළුවන් බැරිලාවත්. බුදුහාමුදුරුව දිවි ලෝකෙෙන් බුද්ධත්වයට පත් වුණා නම් මොකද වෙන්නේ? මනුස්සෙන්ට උඩ වයින්ද තමයි වෙන්නේ නේද? ඊට වඩා දෙයක් කරන්න බෑනේ. එතකොට අර බුදුහාමුදුරුව මේකට එන්නේ මේ ලෝකේ බැලන්ස් කරන්න. එතකොට මේ ඒක වරදවා ගන්න. ඊළඟට පෙන්වන ආනන්දේ මේ ශාසනීය මහානතමේ මෙසේ පිළිපන්නේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙම ඒ උපේක්ෂාවට මමයි මගේ සතුට නොවේ. මමයි මගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටින් උපේක්ෂාවට සතුටු නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ සිත ඇසුරු කළා වූ විඥානය නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දය දැඩිව අල්ලා ගන්නා නැත්තා වූ පිරුණම් පාන්නේ කියලා කිව්වා. ඒ කියන්නේ අර උපේක්ෂාවට ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ ඒක නාබිනන්දති නාබිවදති නාජෝසායකි තිට්ටති කියලා ගන්න. ඉතින් එහෙම ගත්තයන් පස්සේ ඒ පුද්ගලයාට පිරුණම් පාන්න පුළුවන්. ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතේ ඒ ඒ සමාපත්තිය ඇසුරකට භාග්‍යතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාරන ලදී. ස්වාමිනී ආර්ය වූ මුක්ෂයේ කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකතුන් මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තේද්ද පරලෝ යම් කාමයෝත්තේද්ද මෙලෝ යම් කාම සංඥාවෝත්තේද්ද පරලෝ යම් කාම සංඥාවෝත්තේද්ද මෙලෝ යම් රූපයෝත්තේද්ද පරලෝ යම් රූපයෝත්තේද්ද මෙලෝ යම් රූප සංඥාවෝත්තේද්ද පරලෝ යම් රූප සංඥාවෝත්තේද්ද යම් කම්පානෝන ධාන සංඥාවෝවේද යම් ආකින්චනායතන සංඥාවෝත්තේද්ද යම් නිය සංඥා නා සංඥායතන සංඥාවෝත්තේද්ද මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙන් දැඩි වල්ලා ගැනීම නැතුව චිත්තයාගේ යම් මිදීමක් වේද ඒ අමෘතේ වේ කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. එතකොට බුදුහාමුදුරුව මෙතන පෙන්වන ඔක්කොම ටික රූප රූප සංඥා කාම කාම සංඥා අන්තිමට නිව සංඥා නා සංඥායතන මේව ඔක්කොම සක්කාය. රූප වේදනා සංඥා සංස්කාර විඥාන තිනුට අර සක්කාය කියලා මම ඉන්නවා කියලා එකක් හැදෙනවා නේද? ඉතින් ඕක පෙන්වන්න පුළුවන් අපි මේ 2B ඩයග්‍රෑම් එකේ මේක අපි මේ හදාගෙන තියෙන ලොකු ෆ්‍රේම් එකක්. ඒ කියන්නේ අපි මේ දැන් ඔයගොල්ලෝ 1A කියලා ගත්තේ නේද? කබලින්කාර ආහාරයෙන් දා සංඥාවට යන්න. මේක යන්නේ කොහොමද? මේ කාමච්ඡන්දේ තියෙනවනේ තමන්ගේ කාමී. අන්න කාමච්ඡන්දෙන් ජැක් එක ගහනවා. ගහලා තමයි මෙතන මේ සංඥාවට ආවේ. ඉතින් ව්‍යාපාදයෙන් ඊට පස්සේ සංඥාවෙන් ඉඳන් චේතනාවට එතන ජැක් එකක් ගහනවා. ඊට පස්සේ මේ චේතනාවෙන් ඉඳන් විඥාණයට යන්න ඔන්න තීන මිද්දෙන් ගහනවා ජැක් එකක්. ගහලා දැන් උඩ පාලම වාගේ හදාගත්තා නේද? ඊට පස්සේ උඩට ආවෙන් පස්සේ උක පල්ලෙහාට බහිනවා මෝහාගතියට. ඒක වෙන්නේ දැන් ටිකකට ඉස්සෙල්ලා දැක්කනේ අර කාම සංඥාව කියන එක දකුණු පැත්තෙන් කියලා. ඉතින් ඕක උද්දච්චය. උද්දච්චයෙන් තමයි මේ පැත්තට ගහුවේ. මේක පවතිනවා කියන හැඟීම ඇතුළු. මෙතෙන්ට ආවට පස්සේ මේ අවිද්‍යා ආශ්‍රයෙන් ඉඳන් කාම ආශ්‍රයට එනවා. මේ පරිදේවිච්ච සංස්කාර හරහා අවිද්‍යා ආශ්‍රයෙන් ඉඳන් කාම ආශ්‍රයට එනවා. ඒකට ජැක් එක ගහන්නේ සැකේ. ඉතින් ගහලාවිල්ලා අර රාගසල්ලෙන් ඒ කාමාශ්‍රයට ආවට රාගසල්ලෙන් ඒ රූපය ස්පර්ශ කළ විඥානීය ඒ ධාරාව පවත්වනවා. රැල්ල වාගේ මේක ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඕක තමයි තියෙන්නේ. ඉතින් මේකේ ගමන් කරන්න මොකද වෙන්නේ? මේ මනෝ සංචේතනාව තියෙන තැනින් මෙතනින් මේ පල්ලෙහාට බහින්. මෙතනින් පල්ලෙහාට නිකන් හරියට අර බ්ලොටින් පේපර් එකේ ඕගොල්ලෝ වතුර ටිකක් ඉරුවහැන් පස්සේ තීන්ත ටිකක් ඉරුවාට පස්සේ තීන්ත ටික ගිය තැනක් හොයාගන්න බෑනේ. ආන්න ඒ වගේ මේ චේතනාවේ වටින් ගිහිල්ලා මෙතන අහනුයි මමුනේ ඒකට හැංගිලා ඉන්නවා මේ පරාමාසයට යටින්. ආන්න උතන හැංගිල්ලක් තමයි ඕක සිද්ධ වෙන්නේ. ඒව නැත්තම් ওই සිංක එකකට වතුර දැම්මහම උගලන්ට පේනවා ඒක වතුර ටික යනවා කොහෙද යන්නේ කියලා නැහෙනේ. අන්න ඒ වගේ මේ මනෝ සංචේතනාවේ මෙතන ගිහිල්ලා අහනුයි මමුනේ ඇසේ මේක හැංගිලා තියෙනවා. ඉතින් ඕකේ ওই විදිහට සක්කාය කියන එක හැදිලා තියෙනවා. මේ ධාරාව ගමන් කිරීම. ඉතින් සක්කාය හැදුනට පස්සේ ඉතින් ඒක ඒ බුදුහාමුදුරුව පෙන්නවා මේ ඔක්කොම රූප වේදනා ඔක්කොම ගත්තා වේ නිධාන ධාන සංඥා නෙව සංඥා නා සංඥා අතර මේ ඔක්කොගෙම සක්කාය කියන එක හැදිලා තියෙනවා. එතකොට ඒක ඉතුරු වෙන්නේ නැතුව අල්ලා ගැනීමක් නැතුව මිදෙනවා නම් අන්න ඒක අමෘතයයි කියලා නිර්වාණයයි කියලා බුදුහාමුදුරුව පෙන්වා දුන්නා. ආනන්දේ මෙසේව නාහි මා විසින් කම්පා නොවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නදී. ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නදී. නෙව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නදී. ඒ සමාධි ඇසුරකට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනවාද? ආර විමුක්ෂය දේශනා කරනවාද? ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමතු අනුකම්පායතාව ශාස්ත්‍රෝ විසින් අනුකම්පා බෝධවා කළ යුතු යමක් හේද මා විසින් ඊට ඔබට කරනවාද? ආනන්දේ මේ වෘක්ෂ මූල වෙත මේ ශුන්‍යාගාර වෙත ආනන්දේ ධ්‍යාන කරව ප්‍රමාදනව පසුව පසුතැවෙනව මේ ඔබට අපගේ අනුශාසනාවයි කියලා වදාළ. භාගතුන් වහන්සේ මේක වදාළ සතුට සිත් ඇති. ආයස්මත් ආනන්ද හාමුදුරුව භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා තියෙනවා. එතකොට මේක කොහොමද අපි මේ භාවනාව කරන්නේ? භාවනාව කරන්නේ අර බුදුහාමුදුරුවෝ කිව්ව විදිහටම තමයි. එතකොට මේකේ මුලින්ම පෙන්නනවා පළවෙනි පැරග්‍රාෆ් එකේ මේක අර අනිච්චා භික්කවේ කාම. අන්නේ වාක්‍ය මතක තියාගත්තා නම් ඒ ඇති. අනිච්චා භික්කවේ කාම තුච්චා. මුසා මෝස ධම්ම. මයා කතමේතම් භික්කවේ බාල ලාපන. ඕක ගැන හොඳට බැලුවා නම් ඇති. ඉතින් මේ දේව නිසා ඇති වෙන්නේ මොකද්ද? මට අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භය. ඉතින් මේක මේ ආර ශ්‍රාවකයාට අන්තරාය පිණිස තියෙනවා. මම මේ මායාවේ කුකුල් කූඩුවේ ඇතුළට වෙලා ඉන්නේ නැහැ. මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානය. අර කාරණා ටික බැලුවා බලලා ඉවරලා මම මේකෙන් පැන ගන්නවා කියලා ගත්තයින් පස්සේ තමන්ට පුළුවන් හතරෙනි ධානයට යන්න. ඒ තරම් ඒ අදිෂ්ඨානය බලගතුයි නේද? හැබැයි ඉතින් තේරෙන්න ඕනේ මං ඉන්නේ කුකුල් කූඩුවේ. මායя කරන්නේ මොකද්ද? මට මේ එළියට පයින්නකට අන්න කුකුල එහෙම එළියට පයින්නහම කැම ටිකක් දැම්මම ඌ ඇතුළට එනවනේ ආපහු. ආන්න ඒ වගේ මටත් මේක තමයි වෙලා තියෙන්නේ. මම දකින දකින එක මායයක් දන්නවා. එයාටත් පේනවා මෙයා මේකට කැමතියි. පණින්න හදනකොට එයා ඉන්නේ කැම දෙනවා. මං ආපහු වැටෙනවා. මම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානයෙන් තමන්ට පුළුවන් හතරවෙනි දානෙට යන්න. ඊළඟට දෙවිනියට පෙන්නවා මෙතන මේ මේ කාම කාම සංඥා මේ ඔක්කොම මෙන්න මේ රූපය නිසා කියලා නේද? අන්න දිට්ඨියනුසය පාරේ මේ ඇඟිල්ල දික් කළා අන්න මේ රූපය. අන්න එහෙනම් පේනවා මේ ධාතු. ඉතින් ධාතු නිසායි මේක ඇති වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කරලා තියෙනවනේ ඉතින් ධාතු මනසිකාරය නේද? ඒතර ධාතු මනසිකාලා මතක දාසූචි පටවිය මගේ නෙමෙයි, අභ්‍යන්තරයේ තියෙන අසූචිත් පටවිය මගේ නෙමෙයි කියලා ගත්තාම මේකෙන් යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඒ විදිහට ආකාස සංඥායතනට යන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණයට පෙන්නවා මේකේ මේ කාම කාම සංඥා, රූප රූප සංඥා, ඉති මේ දේවල් ලොක්කෝම මේ අභිනන්දනා කරන්න වටින්නේ නෑ. ඒවා මේ සකස් කරන දේවල් කියලා නේද? ඒවා අනිත්‍ය නිසා. එතකොට නාබිනන්දති නාබිවදති නාජෝසායති සමාධි භාවනා සූත්‍රය කරපු භාවනාව. එතකොට ඒක භාවිතා කළාම එයාට පුළුවන් වෙනවා එතනින් ඒ විඥානංචායතන කියන එකට යන්න. ඉතින් ඊළඟට පෙන්නනවා අර මේ කාම කාම සංඥා මේ ඔක්කොම අර කම්පිටිෂන් එක කිව්වේ නේද? ඒ කියන්නේ වේදනාව දිනන්න බෑ. අර මං කිව්වේ මුදලාලි කෙනෙක් කඩයක් දාගෙන ඊට පස්සේ වේදනාවට ගිහිල්ලා එකකින්වත් දිනන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් මං කැමති වේදනාවේ සම්පූර්ණේ නතර වෙලා නැති වෙලා යනවා නම් ඒතං සන්තං ඒතං පනීතං ආකින්චන් ආයතනං වේදනාවේ නැතිවීම කියන එකට යා සතුට වුණා. ඉතින් අන්නේ අවස්ථාවේදී තමයි ඔයගොල්ලන්ගේ භාවනාව ගැඹුරට පටන් ගන්නෙ. ඉතින් ඒකට අපි මේ හතරවෙනි ස්ලයිඩ් එක අන්න භවය භෝගේ ඕකාරයේ නිසා අහංකාරය ඇති වෙනවා කිව්වා. අහංකාරය නිසා ඊළඟට මමංකාරය ඇති වෙනවා කිව්වා. ඉතින් මේ 1 2 3 කියන එක අපි මේක අංශ 90කින් කරකෙව්වොත් අන්න Tamanට පේනවා මේ පස්වෙනි ස්ලයිඩ් එක ඕගොල්ලන් භාවනාකට ගන්න ස්ලයිඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒකදී අපි බලන්නේ මෙන්න මේ වාක්‍ය තුන හොඳට බලන්න. අර උඩ පානාතිපාතේ නිසා දේශේ මේ කතාව බලලා මෙතනදී හොඳට බලන්න මේ කිව්වේ මොකද්ද? පෙර මෝහය දෝෂ සහිතෝ ජීවත් වීම පානාතිපාතේ. ඊළඟට දැන් අවිද්‍යාව ලෝභ සහිතෝ ජීවත් වීම අදත්තා දානි. අද මම මොකද්ද කරන්නේ? මේ රස්සාවක් කරගෙන මුදල් උපයාගෙන ජීවත් වෙනවා. ඕක තමයි මගේ අවිද්‍යාව නේ. එතකොට මෙතන මැද්දේ තියෙනවා මෙතන සුබයි කියලා හැම ගන්න එක. එතකොට මෙතන තියෙනවා කාමී වර්ධවා හැසිරීම. අන්න සුබයි කියලා ගත්ත කාම සංඥාව කියලා ගන්න එක. එහි ඇලීම අබිනිවේෂය. ඉතින් මේ තුන් ධර්මය නිසාම මේ පරාමාස කාය ග්‍රන්ථි මේ ඉදන් සත්‍යයට ඇදෙනවා. මේක ඇදෙන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේ මේ මොහොතේ. එතකොට අබිනිවේෂය නම් ඉතින් බොහොම පහසුවෙන් ඕගලන්ට තේරෙනවා. ඉතින් සුඛයි කියලා ගත්තා ඉතින් කෙලීම මේකේ ඇදිලා තියෙනවන්නේ. ඊළඟට අවිද්‍යාව එකක් Tamanට පේනවා. ඉතින් අවිද්‍යාවෙන් ඉතින් පරාමාස කාය ග්‍රන්ථයට මේ අර පුලියක් දාලා ඇද්දා වාගේ මෙතන විඥාන ආහාර පාරණ මේ පෙන්නන්නේ. එතකොට මෙතන අවිද්‍යාව යෝගය නම් ඊළඟ ස්ටෙප් එකට ඕගලන් ඒ ඉදන් සත්‍යයට එනවා. මං අවිද්‍යාව. ඉතින් මතකනේ අවිද්‍යාවේ තියෙනවනේ අර සුභයි සුඛයි නිත්‍යයි ඒ ඔක්කොම විපල්ලාස 12මනේ මේ වෙලා තියෙන. ඉතින් කෙනෙක් අර විපල්ලාස වලින් ඒවා ස්ථීර වුණා කියලා තමන් කල්පනා කළා නම් ඉතින් හොඳක් ගැඹුරටත් බලන්න පුළුවන්. මෙතෙන්ට ආවා ඊට පස්සේ දැන් කෙනෙකුට තේරෙන්න අමාරු එක හැටියට තියෙන්නේ මෙතන මේ මෝහය නේද? ඉතින් මේක පුළුවන් ලෝභ දෝෂ මෝහයකේ අපි අර ලොකු බෙල්ට් එක නෙමෙයි පෙන්නන්නේ. වටේටම දාලා අදිනවා. එහෙනම් මේ පැත්තේ තියෙන ඔක්කොම දැන් හිතන්න මෙතන නිතරම තමන්ගේ මනස එතන පිහිටලා කඹයක් දාලා අර වටේටම දාලා අදිනවා. ඇත්තටම මේ පැත්තේ තියෙන ඔක්කොම මේකට ඇදිලා එනවා. ඉතින් මෙතන මේ ප්‍රසන්ට් මූමන්ට් එකේ තියෙන්නේ මං කවයි කිසිම දෙයක් අර මිනිසයා දැක්ක එක පාටම සුබයි කියලා ගන්නෝ ඒ මිනිසයාගේ හුලම් පොදක්වත් වැදුනේ නැහැ. එහෙනම් ප්‍රසන්ට් මූමන්ට් එකේ ඒ කියන්නේ මේ අවිද්‍යාව මෙතන තියෙන අවිද්‍යාවයි මේ මෝහයයි කියන දෙකම එකයි. මොකද මේ මැද්ද ඉදන් සච්චේ අලුත් දෙයක් වෙලා නැහැ කියන එක තියෙනවා. එතකොට මේ අවස්ථාව හොඳට බලන්න. ඊළඟට ප්‍රසන්ට් මූමන්ට් එකෙන් පස්සේ මොකද්ද? යමක් මේ පරාමාසයෙන් ඉදන් සච්චේට ඇදුනද සුබයි කියලා ගන්නකෝ. ඇදුනා නම් මේක අනිත් පැත්තට දැන් පරාමාසය කරා ගමන් කිරීම කියන එක තියෙනවා. ඉතින් මේ අවස්ථාව තමයි අලුතෙන් බලන කෙනෙකුට මේ හුඟක් බලන්න පුළුවන් මේ විදිහට මේක ඇදෙනවායි කියන එක. ඒක ඇවිල්ලා ප්‍රසන්ට් මූමන්ට් එක නෙමෙයි. ඒ කියන්නේ මට මොකක් හරි ලැබිලා තියෙනවා ස්පර්ශයක් වෙලා ආහාරයක් හරි මොනවා හරි බඩට කණ්ඩායම් වෙලා හරි මොනවා හරි තියෙන නම් සුභේ මේකට ඇදිච්ච එක අනිත් පැත්තට එනවා. ඉතින් තව ඇඩ්වාන්ස් විදිහට බලන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් සුඛයි කියන එකත් ওই විදිහටම ඇදෙනවානේ. සුභේ විතරක් නෙමෙයි මේ පරාමාසයට වේදනාව ඇවිල්ලා නැතිවෙන්නේ. ඒවනම් ඒ සුඛයත් මේකට ගිහිල්ලා අනිත් පැත්තට එනවා. අන්න සීලබ්බත පරාමාසත් එනවා. අන්න ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ අර නිත්‍ය කියන අවිද්‍යාවේ තියෙන නිත්‍ය කතාව. ඉතින් ඒක පරාමාස වුණා නම් තියෙනවා පේනවා. දැන් ඉතින් ওই විදිහට අර ගැඹුරට Tamante යන්න පුළුවන්. එහෙනම් සංඥාවන් ඔක්කොම ආදී වශයෙන් මුලින් බලනකොට අර සුභේ කියන කතාවත් එක්ක හොඳට බලන්න. මේක තේරුම් ගන්න එකයි වැදගත් වෙන්නේ. ඉතින් බොහොම වටිනා වූ ධර්මයක් අවබෝධ වෙනවා මේ විදිහට කළොත්. එතකොට ඊළඟට දෙවෙනි එකට පෙන්නුවේ මේ ආකින්චන්නායතට යන්න ප්‍රතිපදාව කියලා ශුන්‍ය මිදං අත්තේනවා අත්තේනිනවා. ඉතින් ඒගොල්ලෝ දවස් හතරේ වැඩසටහන් යොක කළානේ. ඉතින් අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවද? එතකොට ඒකෙන් පුළුවන් හත් වෙනි ධ්‍යානට යන්න. ඒ කියන්නේ මගපල චිත්තිය නැංගුව නම් එකක්වත් මගේ නෙමෙයි කියලා එකපාරටම යනවා එතෙන්ට. ඊළඟට පෙන්නවා අර අනාසෝ චිත්ත අවස්ථාව, මම යන කිසිවකුත් නැත, මගේ යන කිසිවකුත් නැත කියලා නේද? ඉතින් ඒකට අපි ලියාගත්තනේ මෙතන 1A 1B 1C කියලා. යටින් ලියාගත්තා 2A 2B 2C කියලා. එතකොට මම පරිදේවි ඉඳන් සෝකයට යනකොට මම මේ කබලින්කාර ආහාරයෙන් සංඥාව කරා ගමන් කරනවා. ඒ කියන්නේ රූපය ස්පර්ශ කළා මම සංඥාවක් ඇති කරගන්නවා. මේ කියන්නේ මගේ විඥානේ බිඳිනවද මැරෙනවද? බත් කට ගන්නකො. මේ බත් කට මැරිච්ච ගමන් කාලා විඥානේ මැරිච්ච ගමන් මම කරන්නේ මොකද? තව බත් කට ආපහු දානවා. එහෙනම් රූපය ස්පර්ශ කළා ආන්න දැන් රසයි කියලා එකක් ගන්න නේද? එතකොට මම සංඥාවෙන් ඉඳන් චේතනාවට යනකොට මතන සෝකේ ඉඳන් මම යනවා දෝමනස්සේට. 2B කිව්වේ නේද? ඊළඟට චේතනාවෙන් ඉඳන් විඥාණයට යනකොට මම යනවා දෝමනස්සේ ඉඳන් දුක්ඛයට. අන්න චේතනාව අවස්ථාව ඔන්න හොඳට බලමු. චේතනාවේ අර්ථ දැක්කේ මොකද්ද? කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අය චේතනා. කාමේ සංයුක්තයි කනෙක්ටඩ්. ඊළඟට මම විහෙරති භාවිතෝ කියන්නේ මම දියුණු කරනවා. අජෝ සංඥා කියලා කියන්නේ මම අල්ලගෙන ඉන්නවා, රිමේන් හෝල්ඩින්. මොකද්ද මම අල්ලගෙන ඉන්නේ? භවය. එතකොට මම දියුණු කරන්නේ මොනවද? රූපාගය, වේදනාගය, චේතනාගය. හැමදාම මම ඕක නේද කරන්නේ? දැන් කල්පනා කරනවා අර මිනිස්සයා හොඳට ඉන්නේ. මමත් ওই වැඩේ කරනවා. ඉගෙන ගන්න හරි නේද? එතකොට මම මේ දියුණු කරන්න හදන්නේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් ඒව භාවිතා කරලා නේද? චේතනා කරනවා මේ විදිහට සැපක් විඳින්න පුළුවන් කියලා. එතකොට මේක ටී කප් එක කියලා අපිට පේනවා. මේක ටී කප් එකේ හැන්ඩල් එක. තමයි මේ 1C කියලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් දැන් මේක දියුණු කිරීම සඳහා අපි මේ අරගෙන තියෙන්නේ කනෙක්ට් වෙලා තියෙන්නේ මොනවත් එක්කද? රූප, වේදනා, සංඥා. මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? පුහු සංඥාවක්. ඒක හැදුනේ කොහොමද? සුබයි කියලා පළවෙනි මුසාව. ඊළඟට සුබේට නිත්‍යයි කියලා එකතු කළා. ඒකත් පවතින්නේ නැහැ. රසාවවත් පවතින්නේ නැහැ. කායවවත් පවතින්නේ නැහැ. දෙවෙනි බොරුව. සුබේට නිත්‍යයි කහවල දැන් මං කියනවා සුකයි කියලා. තුන්වෙනි බොරුව නේද? එතකොට එහෙනම් මගේ එකේ ඇතුලේ තියෙන හිස්, මේ ටී කප් එක ඇතුලේ කිසි දෙයක් නැහැ, හිස් දෙයක් තියෙන. එතකොට මම මේ හිස් සංඥාවක් අරගෙන නේද මේ විඥානීය කියන හැන්ඩල් එක හදාගන්නේ. හරියට ඒක බැලුවා නම් තමන්ගේ සිත නතර වෙනවා. එතකොට අර ධාරාව මොකක්වත් නැහැ. එතකොට මේක ඒ ආකින්චඤ්ඤායතයට යන්න සමාධියට හිතුණු තුන්වෙනි කොටියෝදා. හැබැයි ප්‍රඥාව වශයෙන් වැඩි. දැන් ඉතින් ඊළාට පස්සේ අන නෙව සංඥා නාසඤ්ඤායතයට ගියා. මේ සංඥාවේ සම්පූර්ණයෙන් අනිත්‍යභාවය කියන එක දැකලා ඉතින් මේව ගන්න වටින්නේ නැහැ කියලා හිතන්න ඉතින් මේ නෙව සංඥා නාසඤ්ඤායතේ නේනවා. ඊට පස්සේ ඉතින් ආනන්දහාමුදුරුව ඇහුවා මේ පිරිනුවම් පානවද කියලා. එක්කෙනෙක් පිරිනුවම් පානවා කිව්වා, අනිත් එක්කෙන කරන්නේ නැහැ කිව්වා. අභිනන්දනා කරන එක්කෙන උපේක්ඛාවට ගිහිල්ලා ඒක අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ති කියලා ගන්නව නම් එයා පිරිනුවම් පාන්නේ. නාබිනන්දති නාභිවදති නාජෝසායතිත්‍ති කියලා ගන්නව නම් ඒක හරි කියලා. එතකොට ඊට පස්සේ බුදුහාමුදුරුව පෙන්නවා මේ ඔක්කොම සක්කාය. ඉතින් සක්කාය කියලා කියනකොට අන්න අර ෆ්‍රේම් එක බලන්න. මේකේ මුළු ෆ්‍රේම් එකක් නේ හදාගත්තේ. දැන් බලන්න මේ මුළු ෆ්‍රේම් එක හදන ෆන්ඩමෙන්ටල් බ්ලොක් එක හැදුනේ කොහෙන්ද? ඕගලංගාර පස්වෙනි ස්ලයිඩ් එකේ කරපු භාවනාව. ඒ කියන්නේ මේ පරාමාස කාය ග්‍රන්ථ ඉදන් සච්චේට ඇවිල්ලා හෙල්ලිලා තමයි ආන්න හොඳයි කියලා ජැක් එක ගහගෙන ඇවිල්ලා අපි ආවා කාමච්ඡන්දේ ව්‍යාපාදීන් තීන මිද්දෙන් ආව විඥාණයට උද්දච්චය. දැන් ඉතින් මේක පවතින අන්න කාම සංඥාව නේ. ඒකනේ ඕගලංගේ මේකේ අවසාන ස්ලයිඩ් එක හැටියට තියෙන්නේ. ඒ කාම සංඥාවෙන් මේ පැත්තෙන් ජැක් එක ගහුවා. එහෙනම් ඔන්න පල්ලෙහාට ආව ඔන්න මෝහෙට අපි ඉන්නවා, මැරෙන්නේ නැහැ. ඊට පස්සේ අවිද්‍යා ආශ්‍රයෙන් ඉඳන් දැන් කාමාශ්‍රයට එනවා, විචිකිච්ඡාවෙන්. ඉතින් ආපහු රාග සල්ලිහර රූපේ ස්පර්ශ කරනවා. ඉතින් මේක ෆ්‍රේම් එක වාගේ හදාගත්තා. ඉතින් මේ චේතනාව කියන තැනින් හිතන්නකෝ අර සිංක් එක වාගේ මෙතන වතුර බහිනවා. බහලා ඒක හැංගෙනවා. ආහනුයි මමුණුයි අතර ඕක හැංගිලා තියෙනවා. ඉතින් ওই සක්කාය ඒක සම්පූර්ණයෙන් නිදහස් වෙනවනම් ඒක අමෘතයයි කියලා බුදුහාමුදුරු පෙන්වනවා. ඉතින් ඒක තමයි කරන්න තියෙන භාවනාව. එහෙනම් අපි මිනිත්තු 5ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.